මෙලඟට ගරු රෝහණ දිසානායක මැතිතුමා, ඔබතුමාට විනාඩි 16ක් කාලයක් තියෙනවා.
මුල් අසනේ ගරු මන්ත්‍රීතුමියනි, විශේෂයෙන් තවමත් නොවිසිඳී ඇති මේ ගැටලුවට උත්තර හොයන මේ වෙලාවේ, මේ පිළිබඳව හෝද මඩේ දාන මේ වෙලාවේ, නැවත නැවත මේ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කරන මේ වෙලාවේ, විශේෂයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් සිංහල තමිළ මුස්ලිම් බර්ගමැලි බෞද්ධ හින්දු ක්‍රිස්තියානි ඉස්ලාම් මේ හැමෝම ජීවත් වෙන ජනතාව වෙනුවෙන් වචනයක් මේ සභාව තුළ කතා කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව කනගාටු දෙයක් වුණත් මේ අවස්ථාව ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. උලස්සනේ මන්ත්‍රීතුමනි, පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා වසර ගණනාවක් ගතයුතු වෙනවා, ගත වෙලා තිබෙනවා. හැබැයි මම මේ වෙලාවේ මේ වචන කතා කරන්න අදහස් කළේ විශේෂයෙන් බ්‍රේක් තියාගෙන තමයි මම මේ වෙලාවේ මේ ගැන වචනයක් කතා කරන්නේ. මොකද නීතිමය කාරණා පිළිබඳව මේ ප්‍රහාරය තුළ මේ සාකච්ඡා කරනකොට අපිට අනන්ත අප්‍රමාණ ලෙස එවැනි අවස්ථාවන් දකින්න ලැබෙනවා. එනිසා ඒ අනුව තමයි මම මගේ අදහස් මෙහෙලා ඉදිරිපත් කරන්නේ. මගේ ප්‍රමුඛ අවධානය යොමුන්නේ ගරු මන්ත්‍රීතුමියනි, එවැනි ප්‍රහාරයක් නැවත සිදුවීම වැළැක්වීම වෙනුවෙන් අප අනුගමනය කළ යුතු මාර්ගයේ කුමක්ද කියන එක පැහැදිලි කරලා දෙන්න. මොකද හැමෝම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගැන කියනවා, වෙනත් ආණ්ඩු ගැන කතා කරනවා, තමන්ගේ වගකීම් ඉෂ්ට නොකළ පිරිසක් මේ කතා කරන්නේ. වගකීම මේ දේ සිද්ධ වෙනයි, බෝම්බ ප්‍රහාරය සිද්ධ වෙන වෙලාවේ කරබගෙන හිටපු, ඒ ගැන උත්තරයක් හොයපු නැති, ඒ ගැන නීතිමය ක්‍රියාමාර්ග නොගත්ත පිරිසක් තමයි අද මෙතන ඇවිල්ලා මේ කතා කරන්නේ මේ පාර්ලිමේන්තුව තුළ. ලැජ්ජයි ගරු මුලස්සේ මන්ත්‍රීතුමනි, ලැජ්ජයි අත්තරම. මොනවද මේ අද කතා කරන්නේ කියලා හිතනවා. ඒ කට්ටිය පහුගිය පුවත්පත්වල අරගෙන බලපුවාම මේ කට්ටිය කතා කරලා තියෙන්නේ මොනවද කියලා හොයලා බැලුවොත් නොඑක් අවස්ථාවල නොඑක් කරුණු කාරණා ගැන කතා කරලා තියෙනවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්. ඒක තමයි අද තියෙන කනගාටුට කාරණාව. විශේෂයෙන් දඬුවම් දුන්නේ නැහැ කියන එක කියනවා. දඬුවම්ද අප්‍රේ මාසේ 21 වෙනිදා අප ජාතියේ ශෝක දිනයක් ලෙස අප හඳුන්වන්නේ මුස්ලිම්, කිතුනු, සිංහල හා ද්‍රවිඩ යන සෑම ජන කොට්ටාසයක්ම මෙම ප්‍රහාරය හේතුවෙන් පීඩා විඳින බව මම අමුතුවෙන් මේ සභාවට කියන්න අවශ්‍ය නැහැ. මේ මහපොළව ජාතිවාදී මතවාදී නිසා, ජාතිය ආගම ඉදිරිපත් කර ත්‍රස්තවාදී ප්‍රහාර නිසා, අවිගත් දේශපාලන ප්‍රචණ්ඩත්වය නිසා ලේවලින් තෙත් වූ අවස්ථාවන් අපමණයි. අපේ රට නොයෙක් අවස්ථාවල අපි ගත්තොත් ජාතිවාදය නිසා නොයෙක් ශ්‍රීමා බෝධියට ගැහුවා, එක අවස්ථාවක කාත්තන්කුඩි පල්ලියේ රේකරමින් සිටි ජනතාවට ගැහුවා. ඒ වගේම කොළඹ දුම්රිය අපලේ ස්ථානයේදී බෝම්බ පිපිරුවා, මහ බැංකුවට බෝම්බ පිපිරුවා. ඒ වගේ ඉතිහාසයක් තියෙන තැනක් ඒ වගේ ස්ථාන අපමණ තියෙන අපේ රටේ. මම හිතන ඉතිහාස ගැන පිරික්සා බැලීමේදී සමහර කට්ටිය අද මෙවලින් බේරෙන්නත් බලනවා, නොයෙක් වහසි බස් දොඩවනවා. අපි මඩ හිටිනා මේ පහුගිය අවුරුදු 75ක කාලය තුළ නිදහසෙන් පස්සේ අද ඒකෙන් ගැලවෙන්නත් උත්සාහ කරනවා. අවුරුදු 75 කාලේ අපි අයිති වෙන්නේ නැහැ කියලා කියනවා. හැබැයි අපි බැලුවොත් 1971 ඉඳලා මම හිතන්නේ මේ රටේ ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වුණා. ඒක මම කියන්නේ ආණ්ඩු අතින් වුණාද, විපක්ෂ අතින් වුණාද කියලා මම කියන්න උත්සාහ කරන්නේ නැහැ. හැබැයි රට ඉස්සරහට ගෙනෙමේදී මෙරටේ සාමය නැති වෙන තැනට කටයුතු කරලා බලපුවාම 75න් පස්සේ 1971 අපි දැක්ක කරල්ලක් එදා, ඒ කරල් ඉඳලා ගණන් හදලා බලන්න මේ 75න් කොයි තරම්නම් මේ දේශපාලන පක්ෂ මේවට වග කිය යුතුද නැද්ද කියන එක කළු මුල් අසනේ මන්ත්‍රීතුමනි කල්පනා කළ යුතුයි කියලා මම කල්පනා කරනවා. විශේෂයෙන් ප්‍රචණ්ඩත්ව නිසා ලේබලින් තෙත් වූ අවස්ථාවන් අපමණයි. මේ විශේෂ මැදින් මියගිය අපගේ සහෝදරයන්ද මේ වනිත ජාතිවාදී නිසා මියගිය අපේ සියලු සහෝදරින්ද ඉල්ලු එක දෙයක් තියෙනවා. ඒ තමයි මේ ජාතින් අතර සාමය. විශේෂයෙන් එදා ඉඳලා අද වෙනකම් අපි පාස්කු ප්‍රහාර ගැන කතා කරනවා. හැබැයි අපේ ඊගාව වගකීම විය යුත්තේ එවන් බෝම්බ ප්‍රහාර නැවතත් අනාගතයේදී සිද්ධ නොවීමට වග බලා ගැනීම සඳහා අපි අවශ්‍ය පරිසරය සකස් කිරීම. ඒක තමයි මම හිතන්නේ මේ වෙලාවේ අපි අතින් විය යුතු විශේෂ යුතු කාරණේ සඳහා අපි ගත යුතු පියවර සම්බන්ධයෙන් මම මේ විදිහට කල්පනා කරනවා. මූලාසනයේ ගරු මන්ත්‍රීතුමිය, ඇයි අපිට බැරි මේ දිනේ ජාතින් අතර සාමය පතුරවන වැඩසටහන් වෙනුවෙන් වෙන් කරන්න? මම කියන්නේ අප්‍රේල් මාසේ 21 වෙනිදා හැමදාම පාස්කු ප්‍රහාරය ගැන අපි කතා කරනවා. අපි සාමය ගැන ඒ දවස විශේෂ උදිනියක් බවට පත් කරගන්න අපිට බැරිද? අපිට පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ඇයි අපිට බැරි ජාතින් අතර සාමයට තුඩු දෙන කාරණා විමර්ශනය කරන පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරන්න? මම දන්න මගේ අදහස මම මේ ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තු කාරක සභාව. මොකද මේකට වගකිය යුතු අය සමහර කටේ චෝදනා කරන හිටපු ජනාධිපතිවරයා, හිටපු රජය මේකට වගකිය යුතුයි කියලා මහමොලකරු ගැන කතා කරනවා බොහෝ අය. හැබැයි අපිට අද කළ යුතු වර්තමානයේ අද දවසේ අපි මේ සඳහා කළ යුතු කරුණු ගැන අපි අමතක කරලා දාලා තියෙනවා. අපේ වගකීම්, අපි වගකීම්නේ අපි බැහැර වෙලා තියෙනවා. ඒ නිසා උලස්සනේ මන්ත්‍රීතුමනි, ඇයි අපිට බැරි මේ දිනේ ලෝකයේ ආගම මුළු කරගත් ත්‍රස්තවාදී ක්‍රියාවන් පිටු දකින්න ජාත්‍යන්තර දිනය බවට පත් කරන්න මම යෝජනා කරන මේක ජාත්‍යන්තර ත්‍රස්තවාදය පරාජය කරන? මොකද කලාපීය සාමය අපිට උගක් වටිනවා මේ රටේ සාමය වෙනුවෙන්. මේ කලාපීය සාමය අපිට උගක් වටිනවා. කලාපයත් එක්ක අපි සාමයෙන් කටයුතු කරන තමයි අපිට පුළුවන් අපේ රටේ ගැටලු විසඳ ගන්න. එහෙම නැත්නම් අරෙන් ඇවිල්ලා හොට දැම්ම කියනවා, මෙහෙන් ඇවිල්ලා අත දැම්ම කියනවා, නොයෙක් බලපෑම් ඇති වුණා කියනවා. ඉතින් මම හිතනවා කලාපීය සාමය ඇති කරන්න අපි ජාත්‍යන්තර මේ සම්බන්ධයෙන් වූ සමුළුවක් හෝ පවත් කළා අපි ඒ සඳහා අවශ්‍ය කටයුතු කළ යුතුයි කියන එක තමයි මම යෝජනා කරන්නේ. 225ම හොරු කියලා කියනවා, 225 මිනිමරුව කියලා චෝදනා කරනවා. වෙනුවට අපි පක්ෂභේදයකින් තොරව අප්‍රේල් මාසේ 21 වෙනිදා වෙනුවෙන් ලෝකයේ සාමය වෙනුවෙන් අප රටේ සාමය වෙනුවෙන් වෙන් කළ දිනයක් ලෙස නම් කරන්න අපි චෝදනා කරගෙන ඉන්න අවශ්‍ය නැහැ. මන්ත්‍රීවරුන්ට චෝදනා කරන හැබැයි අපිට විශාල වගකීමක් තියෙනවා මේ රටේ සාමය ආරක්ෂා කරගෙන යන්න. මම පිළිගන්නේ නැහැ මායිදිරි පිට ඉන්න මේ දේශපාලකයන්, ඒ කියන්නේ අපේ දේශපාලන ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා, විපක්ෂ නායකතුමා, මන්ත්‍රීතුමාලා, මේ එක්කෙනෙක්වත් මේ රටට ආදරේ නැහැ කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මුලස්සනේ මන්ත්‍රීතුමියනේ, විවිධ මතවාද හා විවිධ අදහස් තිබුණත් අපි සවුම තරම් කරන්නේ මේ රට දිනක ලෝකයේ සාමකාමී රටක් බවට පත්කරන, ආර්ථික වශයෙන් සුවිශේෂ ජයග්‍රහණ ලබා ගන්න රටක් බවට පත්කරන, හැමෝටම ඇති හැකිය අය ජීවත් වන රටක් බවට පත්කරන්නයි අපේ ඌමනාව තින්නේ. ඒ සඳහා තමයි අපේ ඉලක්ක ගත වෙලා තියෙන්නේ. මේක හැම මන්ත්‍රීවරයෙකම මම හිතන්නේ පළාත් පාලනයවත් ඒ පළාත් පාලනයේ ඉන්න මන්ත්‍රීවරයෙකුට පවා ඒ ඌමනාව තියෙනවා. ඒක තමයි හැබෑ තත්වය. ඒක අමතක කළා මම කටයුතු කරන්න සූදානම් නැහැ. මොකද මම පළාත් පාලනයෙන් ආපු කෙනෙක් නිසා. පළාත් පාලනේ ඉස්සල්ලාම ප්‍රාදේශ සභාවට එන මන්ත්‍රීවරයෙක්ගේ ඒ ඌමනාව ඉතා වැදගත් දෙස තියෙනවා කියන එක අපි මේ වෙලාව මතක් කරන්න ඕනේ. මා දේශපාලන කරන මාතර දිස්ත්‍රික්කයේ තුල මේ සියලු ජාතීන් වාසය කරනවා. අපිට තනගයක් නැහැ. අපි අපේ දුක සැප බෙදා ගන්නවා. මම උදාහරණයක් ලෙස කියන්නම් ගරු කතානායකතුමනි, ගරු මුලස්සනේ මන්ත්‍රීතුමියනි, මෙවර අලුත් අවුරුදු උත්සවයක් වෙනුවෙන් බක්මාවුල්ල පැවැත්වුණා මාතලේ උකුවේල. මම සම්බන්ධ කරන කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කරන ඒ උකුවේල ප්‍රදේශයේ ඒක සංවිධානය කළේ මුස්ලිම් ජනතාව. මුස්ලිම් ජනතාව තමයි බක්මා දේශීය ක්‍රීඩා මේ අපේ සංස්කෘතියට අපේ ඌරුවට අනුව ඒ බක්මා උල්ල සංවිධානය කළේ. ඉතින් මං හිතන්නේ එහෙම රටක් මේක. අපි අපේ මුස්ලිම් සහෝදරයන් අපේ දිස්ත්‍රික්කය තුල අපි ඒ වැඩපිළිවෙල සාර්ථකව කරගෙන යනවා. මා අවස්ථාව කරගන්නවා මාගේ දැක්මට සහයක දුන්නේ මාතලේ මුස්ලිම් කිතුරු සිංහල දමිළ සහෝදරයන්ට හිසන මම මේ වෙලාවේ ආශාර කරනවා. මොකද සිංහල බක්මහා උළෙල පවත්වනකොට මුස්ලිම් ජනතාව මම දැක්කේ නැහැ. මේ ඉතිසල්ලා මෙවර මේ බක්මහා උළෙල වෙලාවේ ඔවුන් ඉස්සරහට ඇවිල්ලා ඔවුන් බක්මහා මේ සෑම ක්‍රීඩාවක්ම ජන ක්‍රීඩා අපේ දේශීය ක්‍රීඩා බක්මහා උළෙලක් පවත්වන වෙලාවේ මම හිතන්නේ සිංහල දමිළ අලුත් අවුරුදු සුවය කියලා කියන්නේ. හැබැයි මුස්ලිම් ජනතාව එකට ඇවිල්ලා ඒ සහභාගි වෙලා සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ කාන්තාවන් පවා ඉස්සරහට ඇවිල්ලා ඔවුන් මේ කටයුතු කරපු ආකාරය පිළිබඳව අපි තුල තියෙන විශාල විශ්වාසයක් සහ වගකීමක් සහ සතුටක් කියන එක මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. පාස්කු ප්‍රහාරය අපිට වළක්වන්න බැරි වුණා. හැබැයි අපිට පුළුවන් එවැනි ප්‍රහාරයක් නැවත නොවෙන්න වග බලා ගන්න. මම දකිනවා සමහර දේශපාලන පක්ෂවල නායකයන් යම් තැන්වල පාස්කු ප්‍රහාරය තමන්ගේ දේශපාලන පියකට අපලක් කරගෙන තියෙනවා. ඒ කියන්නේ මේ නායකයෝ පාස්කු ප්‍රහාරය දේශපාලන පක්ෂයේ උඩට යාම සඳහා මේක ස්ටෑකේස් එකක් එහෙම නැත්නම් පටිපෙලක් බවට පියකට පෙලක් බවට පත් කරගෙන ඉන්නවා. මේක තමයි එයාගේ ඌමනාව පියකට පෙලක් කරගන්න. මේ පාස්කු ප්‍රහාරයෙන් උඩට යන්න තමයි එයාගේ ඌමනාව තියෙන්නේ. මම හිතන්නේ ඒක නවත්තන්න ඕනේ. මේ ලැජ්ජාවට කරුණු මුලස්සලේ කරු මන්ත්‍රීතුමනි. ඔවුන් විනිසුරුවන් වෙලා සමහර වෙලාවට මේ පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් ඔවුන් විනිසුරුවන් බවට පත් වෙලා. ඒ වගේම ඔවුන් පොලිසියේ පරිශ්‍රයන් වෙලා මේ අය කියන කතා බහ කරන දේවල් දිහා බලපුවම විනිසුරුත් ඔවුන් පොලිසිය පරීක්ෂකවරුත් ඔවුන්. ඒ වගේම ඔවුන් දේශපාලනය හැර අනෙක් සියල්ලේම විද්වතුන් බවට පත් වෙලා මේ පාස්කු ප්‍රහාරය ගැන කතා බහ කරන අපි දකින අහන දේවල් දිහා බලපුවම මේකේ විද්වතුන් වශයෙන් තමයි ඔවුන් පෙනී හිටින්නේ කතා කරන්නේ. ආලින්දවල පුදපඬුරු දෙමින් නඩු විසඳනවා. දිනක බලය ගත්තාම මම හැමෝටම දඬුවම් දෙනවා කියනවා. බලය හම්බුනාම දඬුවම් දෙනවා කියලා කියනවා. මට තේරෙන්නේ නැහැ. Tamanට බලය තියෙන වෙලාවේ ඒ ආණ්ඩුවේ කොටස්කරුවන් වුණු ඔවුන් එදා ඒ සම්බන්ධව හඬක් ඇහෙන්න කතා කරේ නැහැ ඒ රජය තුල. හැබැයි ඔවුන් අද කියනවා දඬුවම් දෙනවා කියලා. මට තේරෙන්නේ නැහැ කොහොමද මේ දඬුවම් දෙන්නේ කියලා. ඔවුන්ගේ ඒ හැදියාව පිළිබඳව ඔවුන්ගේ වගකීම් පිළිබඳව අපි හොඳට අවබෝධ කර තිනවා මුලාසනයේ ගරු මන්ත්‍රීතුමියනි. මෙහෙම නඩු විසඳපු කාලයක් තිබුණා. අපිට ඕන නැහැ එහෙම කාලයක්. ඒ අය එහෙම නඩු විසඳන්න ගිහින් අපේ තරුණයන් දහස් ගණන ජීවිත බිල දීලා තිබෙනවා. අතිගරු ගරු ජනාධිපතිතුමා සහ අපගේ පක්ෂයේ නිර්මාතෘ ගරු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඇතුළු අපගේ සියලු පක්ෂ නායකින් මෙතනදී අපි කියනවා හිටපු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, මහින්ද රාජපක්ෂ මැතිතුමා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අය ඔක්කොම සාමය වෙනුවෙන් තමන්ට කළ හැකි දේ 100ට ගණනක් වශයෙන් ඔවුන් ඒවා ක්‍රියාත්මක කළ තියෙනවා. පහුගිය කාලේ මේ රටේ ඇති කරන්න අපගේ ආණ්ඩුව මෙම පාස්කු ප්‍රහාර විමර්ශනය ස්වාධීනව කරගෙන යන්න ඉඩ දුන්නා. රෙන්නෙක් පුජ්‍යලෙකුට ඕනෑ පරිදි මිනිසුන් සිරගත කර කිරීමටවත් දඬුවම් දීමටවත් බලපෑමක් සිදු කරලා නැහැ. රජය, වර්තමාන රජය ඒ සම්බන්ධයෙන් ඒ ආර කටයුතු කරලා තියෙනවා. අන්න ඒ නිසා අද අපිට සමහර අය විවිධ බොරු චෝදනා ඉදිරිපත් කරනවා. මා විශ්වාස කරනවා අප විසින් එක් නිර්දෝෂී අයෙක් බලපෑමට නීති
අතරගෙන
මිනිසුන්ගේ ඡන්දය වෙනුවෙන් ප්‍රතිලාභ වෙනුවෙන් වැරදි කරුවෙක් කළොත් එයා අප්‍රේල් 21 දින මියගිය මිනිසුන්ට කරන ලොකම අගෞරවයක් කියලා මම විශ්වාස කරනවා. ආගමේ නායකයන් දේශපාලන අතකොළුවක් කරගෙන සමහර පක්ෂ නායකව ආණ්ඩුවට බල කරනවා. කවුරු හරි මහා මුලකාරයා ඇයි යයි අයෙක් හඳුනාගෙන දඬුවම් දෙන්න අප සූදානම් නැහැ. නීතියෙන් පිට කටයුතු කරන්න මා ඉල්ලා සිටිනවා. පාස්කු ප්‍රහාරය දේශපාලන ඉනිමකක් කර නොගන්නා ලෙසට හැම දේශපාලන පක්ෂයෙන් හැම නායකයෙකුගෙන්ම මම ඉල්ලා සිටිනවා මේ පාස්කු ප්‍රහාරයෙන් උඩට යන්න අවස්ථාවක් ලබන්න. මොකද හැමෝගෙම අත්වල එහෙමනම් අපිට කියන්න දෙන ලේ තවරලා තියෙනවා කියලා තමයි අපිට කියන්න තින්නේ ගරු මුලාසනේ මන්ත්‍රීතුමිය. අපි ආදර්ශර ගන්න ඕනේ මේ දිනය ධනාත්මක සියලු ජාතීන් එක්කල හැකි දිනයක් කරන්න. සියලු ජාතීන් අපිට එකතු කරන්න පුළුවන් දිනයක් බවට ආදර්ශයේ දිනයක් බවට සාමයේ දිනයක් බවට මේ අප්‍රේල් මාසයේ 21 වෙනිදා පත් කරන්න පුළුවන් නම් අපි මේ යුගය ගන්න සුවිශේෂම වැදගත්ම තීන්දුව තමයි ඒක. මම හිතන්නේ අද මේ පාස්කු ප්‍රහාරයේ දවස් 3ක් පාර්ලිමේන්තුවේ කතා කරන වෙලාවේ අපිට ඒකට එහෙම තීන්දුවක් ගන්න පුළුවන් නම් ඔක්කොම එකතු වෙලා ලබන අවුරුද්දේ අප්‍රේල් මාසයේ 21 වෙනිදා නවතත් මේ ගැන හොද හොද මඩේ දානවද එහෙම නැත්නම් අපි එදාට තීන්දුව කරගෙන මේ රටේ සාමය ඇතිකරන අවශ්‍ය කටයුතු කරනවද කියන අපිට ඒ තීන්දුව අපි ගත යුතුයි කියලා හිතනවා. කරු ජනාධිපතිතුමා ඇතුළු අපගේ පක්ෂයේ මේ ගෙනියන වැඩපිළිවෙල අද වෙනට ඉතා සාර්ථක වැඩපිළිවෙලක්. අද අපරට ඉතා ආරක්ෂා සහිත ජාතීන් අතර සාමය ඇති රටක් බවට පත් වී තිබෙනවා. ඒ නිසාම අද ලෝකයේ සාමකාමී මහා ආරක්ෂා සහිත හොඳම සංචාර ගමනාන්ත වලට අපරට ජාත්‍යන්තර තුල එකතු වෙලා තියෙනවා. මම හිතන්නේ පහුගිය කාලේ මේ ජනාධිපතිතුමා ගත්ත අරගල ගැන
කතා කරා. ඔබතුමායි කාලය අවසානයි කරන්නේ.
මම විනාඩියක් දෙන්න මුල් අසන මන්ත්‍රීතුමනි. අරගල තිබුණා නොයෙක්වට පොලිං වල නැග්ගා අපි. හැබැයි ජනාධිපතිතුමාට පුළුවන් වුණා අනිකුත් අපේ රජයේ දේශපාලන පක්ෂ අපේ එකතුව තුළ මම හිතන්නේ මේ ප්‍රශ්නවලට විසඳුමක් ලබා දෙන්න. ඒ පිළිබඳ ලොකු ජනතාව ලොකු විශ්වාසයක් අද මුළු රටේම තියලා තිනවා. මම හිතනවා අනාගතයේත් ඒ විශ්වාසය වුන් තබාවේ කියලා බොරු කයිවාරුවට රැවටෙන්නේ නැතුව ජනතාව ඒ විශ්වාසය තමයි කියලා අපි විශ්වාස කරනවා. ඒක අපිට ගම්වලට ගියාම අපිට පැහැදිලිව පේනවා. මුල් අසනේ මන්ත්‍රීතුමනි, මම ඊයේ පෙරේදා ගියා සිංහල බක්මා වලට මාතර දිස්ත්‍රික්කේ හැම බක්මාමට ඔක්කොම ආරාධනා කළා. මම ගියා හුඟක් තැන් වලට. ජනතාව ඉන්නේ එහෙම ජනතාවට අවශ්‍ය නැහැ මෙයා මේ පක්කන මෙයා මේ කරන්න කියලා එහෙම අවශ්‍ය නැහැ. ජනතාව යථාර්ථවාදීව මේ පිළිබඳ අවබෝධයෙන් යුක්තව කටයුතු කරනවා කියන මේ වෙලාව මතක කරනවා. අපි ආර්ථික ප්‍රශ්න එක පිරියනවා තමයි. අපි ඒක දන්නවා. අපි ඒක විඳිනවා. නමුත් අපිට ධනාත්මකව දැක්මක් තියෙනවා. 2030 වෙන විට අප රට කොතනට යයිත්තේ දැක්ම උමාවය හදද්දී බෙරිහන් දුන්නා. අද උමාවය මම හිතන්නේ දැසන ජනාධිපතිවා ගිහිල්ලා විවෘත කළා. මම හිතන්නේ මොනවද කිව්වේ උමායෝ ගැන?
මිලියන 800ක් දවසකට ආදායම,
මිලියන 800ක් ආදායම තියෙනවා. මේ රටේ ආර්ථික විශාල පෙරලියක් පිම්මක් අද දවසේ පයින්නවා. මොනවද කිව්වේ? මේක කරන්න බෑ. අර හම්බන්තොට වරායේ ගල් වගේ උමායෝ ගැන නොයෙක් බොරු ප්‍රචාර හැම වැඩක්ම කරන්න ගියාම ඒවා ඒ දේවල් තමයි කිව්වේ. ඒවා ගරු මුල් අසනේ මන්ත්‍රීතුමනි, නිසා මම මගේ හදාගෙන ආපු මේ ප්‍රකාශය මේ වෙලාවේ මම සභාවට ඉදිරිපත් කරන ඔබතුමගේ කාලය ගන්න මම වැඩි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබතුමගේ ඉල්ලීම අනුව මම මේක සභාගත කරන්න ඔබතුමගෙන් අවසර ඉල්ලා සිටිනවා මුල් අසනේ ගරු මන්ත්‍රීතුමනි.
මම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මේ ළඟට ගරු පූජ්‍ය අතුරුලිය රතන ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට විනාඩි 8ක කාලයක්
තියෙනවා. නට 10ක් දාලා
තිනවා. 10ක්? විනාඩි 14ක් කාලයක් තියෙනවා සභාවේ.
ගරු සභාපතිතුමියනි, මම මේ අවස්ථාවේදී කියන්නට ඕන කරුණු කීපයක් තියෙනවා. පළමුවෙම කියන්න ඕන මෙම සහරාන්‍යතුළු කණ්ඩායම මෙවැනි ක්‍රියාමාර්ගවලට යෙදවීම ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීමේ කුමන්ත්‍රණයක්ය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ එවැගේම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාද නව ජනාධිපතිවරයාද වගකිව යුතුයි කියන කතා අද වගකිව යුතු ආගමික නායකයන් ප්‍රකාශ කර සිටිනවා. මේක ගෝඨාභය රාජපක්ෂගේ ඔලොමොට්ටලකම් සහ උද්දච්චකම් වෙනම කතාවක්. ඔහුගේ දේශපාලන වැරදි වෙනම කතාවක්. හැබැයි මේ ප්‍රශ්නය ගෝඨාභයගේ කුමන්ත්‍රණයක් කියලා කියන්න මේ පාර්ලිමේන්තුව පෙළඹෙනව නම් මේ ප්‍රශ්නය වසා දැමීමට කරන කුමන්ත්‍රණයක් හැටියට මේ ගරු සභාවේ මාධ්‍ය ප්‍රකාශ කර සිටින කැමති. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා හැටියට මේ පිළිබඳ වගකීම්ෙන් තොරව කටයුතු කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති. ඒක වෙනම කතාවක්. හැබැයි ඔහු මේක දැනුවත්ව සිද්ධ කරයි කියන එක පිළිගත හැකි කාරණයක් නොවන බව මේ සභාවට මා කියන්නම්. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ හෝ ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් මෙවැනි සාහසික අපරාධයකට සහාය පළ කරයි කියලා අපි විශ්වාස කරන්න හොඳ නැහැ. දැන් අපි මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් විශාල වියදමක් කළා. වෙලුම් දෙක තුන කොහේ තියෙනවද කියලා මට හොයාගන්න බෑ, පුස්තකාලෙත් නැහැ. මේ වෙලුම් එකේ තියෙන කාරණ මම අහනවා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රවරු කවුරු හරි කියුවද කියලා. මම හිතනවා 95% කියවල නැහැ කියලා. මම මේක දින ගණනාවක් පරිස්සමෙන් මේ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කරා. මේ කොමිෂන් සභාවේ ගරු සභාපතිතුමියනි මා ආරාධනා කරනවා මේගොල්ලට වහප් වාදයේ පිළිබඳව තියෙන පරිච්ඡේදය, ඒ කියන්නේ පිටු අංක මම කියන්නම්, පිටු අංකය 5 වෙනි පරිච්ඡේදය, පිටුව 42 පළවෙනි වෙලුම. ඒකේ තියෙනවා ඒ සම්බන්ධයෙන් පිටු 40ක විස්තර. පිටු 127ක්, 42 ඉඳලා 100 ගණනක් යන 109ක් 111ක් වෙනකම් පිටුවල සඳහන් වන්නේ වහප් වාදයේ බලපෑම පිළිබඳ කතන්දරය. මේ පරිච්ඡේදයේ සාක්ෂි දීපු අය කවුද? සුෆිවරු, තරික්වරු, කාට විරුද්ධවද මේ සාක්ෂි දීලා තියෙන්නේ? ඒකේ එක මුස්ලිම් වරෙක් සාකච්ඡා කළා කියලා තියෙනවා. ඔහු කියන මෙහෙම කියනවා, 1991 සමස්ත ලංකා ජමේතුල් ළමා සභාපති මවුලන්නා මවුලුවේ අබ්දුල් සමත් අලි විසින් ලිපියක් ලිවීමෙන් ඉල්ලා අස්විය. ඒ සභාපතිවරයා ඉල්ලා අස්වෙනවා. ඇයි ඒ? එහිදී ඔහු සඳහන් කළේ වහප් විශාරදීන් සමස්ත ලංකා ජමේතුම් බාරගෙන ඇති බැවින් ඔහු සමග සටන් කිරීමට තරම් වයසක් නොමැති බව ඉල්ලා අස්වන බවත්ය. ඒ කියන්නේ ලංකාවේ පිළිගත් ජමේතුල්ලා උලමා සංවිධානය 1991 වෙනකොට මේ වහබිසම් කියන එක මේ ඉස්ලාම් මූලධර්මවාදී පදනම නිල ලංකාවේ නිල ජමේතුල්ලා උලමා සංවිධානය පිළි අරන් තියෙන බව මේ කොමිෂන් සභා වාර්තාවේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි, එවක් පටන් තරික්වරුන්ට එරෙහිව, මධ්‍යස්ථ මුස්ලිම්වරුන්ට එරෙහිව, අන්තවාදී සුෆිවරුන්ගේ මධ්‍යස්ථානට එරෙහිව මෙහි සඳහන් කරලා තියෙනවා සිය ගණනක් වාර්තා. ඒ විතරක් නෙවෙයි, රජයේ පිළිගත්ත අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගය සඳහා නිර්දේශිත පොත්පත්වල සඳහන් කරලා තියෙනවා විශාල ප්‍රමාණයක් මෙහි තොරතුරු. මට මගේ කාලය සීමිත බැවින් මේ පිටු අංක මෙහි සඳහන් කරලා තියෙනවා. මොකද්ද කියලා තියෙන්නේ? යම්කිසි කෙනෙක් ඉස්ලාම් ධර්මය අතහැරියොත්, ඉස්ලාම් ධර්මය නොවේ, ඉස්ලාම් ධර්මය නොවේ, සුෆිවරුන්ට හෝ වෙනත් කණ්ඩායමක අදහස් පිළිගත්තොත් තවුසික් ජමාත් සංවිධානය ලංකාවෙන් විශේෂයෙන්ම ඒක නියෝජනය කරන ජමේතුල්ලා උලමා සංවිධානය කියලා තිනා ඔවුන් මරා දැමීම නීති අනුකූලයි කියලා. කොහෙද කියලා තියෙන්නේ? මේ කොමිෂන් සභා වාර්තාවේ. අද එක්සත් ජාතික පක්ෂයේ සමගි ජන බලවේගයේ කවුරුවත් කතා කරන්නේ නැහැ මේ කොමිෂන් සභා වාර්තාවේ තියෙන මොනවද කියලා. නිකන් ගෝඨාභය රාජපක්ෂගේ මේක කුමන්ත්‍රණයක්ය, මෛත්‍රීපාල සිරිසේන වග කියන්න ඕනේය, DIG නිලන්ත මේක කොරාය, ඔන්නෝ වගේ කතන්දර. රාජ්‍ය නිලධාරීන් බුද්ධියංශ වගකීම් විරහිත වැඩ කරන එක වෙනම කතාවක්. හැබැයි සබුද්ධිකව මේ අන්තවාදයට දිරිදෙන හෝ අනුග්‍රහ දක්වන ස්ථාවරයක මම හිතන්නේ ලංකාවේ පොලිසියේ කිසිම කෙනෙක් කටයුතු කරයි කියලා නොදෙන කටයුතු කරන්නට ඇති. මේදී අපි තේරුම් ගන්න ඕන විශේෂයෙන්ම සෞදි අරාබිය ප්‍රමුඛ සමහර රටවල් වහබිසම් වල ගුදුරබ්බවට පත් වුණා. ඒ විතරක් නෙවෙයි, අද වෙනකොට සෞදි අරාබිය ඇතුළු රටවල් වහබිසම් වලින් නිදහස් වීම සඳහා, ඒ අන්තවාදී තත්ත්වෙන් බැහැරවීම සඳහා කටයුතු කරනවා. මේ වහබිසම් කියන එක අද විකිපීඩියා එකේ නිකන් අන්තර්ජාලයේ තට්ටු කරලා පොඩ්ඩක් කියවලා බලන්න, දැන් Google වල සර්ච් එන්ජින් එකේ බොහොම ලේසියෙන් මේවා සිංහලෙන්, එදා වගේ නෙවෙයි සිංහලෙන් කියවන්න පුළුවන්, ඉංග්‍රීසි අවශ්‍ය නැහැ. එතකොට අද මේක යම්කිසි ගෝඨාභය රාජපක්ෂ මේ බලයට එන කුමන්ත්‍රණය කරකුවම ඒක වෙනම කතාවක්. ඊළඟට දැන් යනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සාක්ෂි දුන්න අය මේකට ඉන්දියාව සම්බන්ධයක් තියේ කියලා. දැන් මෙතන ඉන්න මේක කවුරුවක් පිළිගන්නවද? මේක නෑ සාකච්ඡාවක් තියෙනවද? ඇත්තටම ඉන්දියාව මේකට සම්බන්ධද? දැන් ලොකු පත්තරවල මේ දීපු වාර්තාවේ තියෙන්නේ මේ කතන්දරය කියලා කියනවා. මන් දන්නවා මේ සභාවේ මට කියන්න බෑ මේක ඉන්දියාවේ කුමන්ත්‍රණයක් කියලා. මට මොකද එහෙම කියන්න බැරි, මට සාක්ෂි නැහැ කියලා. හැබැයි මට කරු සභාපතිතුමන එක දෙයක් කියන්න පුළුවන්. මේකට අන්තර්ජාතික සම්බන්ධතාවයක් බලවත් රටවල සම්බන්ධතාවයක් නැහැ කියලා කිසිම කෙනෙකුට මේක කියන්න බැහැ. මා විශ්වාස කරනවා අන්නේ ස්ථාවරයට රටක් ඉදියට ආණ්ඩු පක්ෂයක් විපක්ෂයක් එන්න ඕන. ඒ අන්තර්ජාතික සම්බන්ධතාවය කොහොමද එන්නේ? කොයි විදියටද එන්නේ කියන එක අද අපි පරීක්ෂණාත්මකව අපි අතර දේශපාලන සාකච්ඡාවක් තියෙනට ඕන. අපි දන්නවා මේ රටේ රණසිංහ ප්‍රේමදාස මහතාගේ හිටපු ජනාධිපතිවරයාගේ ඝාතනයේ පටන් උතුරු නැගෙනහිර පළාත සම්පූර්ණ සන්නද්ධ ව්‍යාපාරයක් රට බෙදීමේ ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරන්න කටයුතු කළේ විදේශීය බලවේග කියන එක මේ සභාවේ ඉන්න කාට හරි ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. අද නිල එක පැත්තකින් මොසාඩ් සංවිධානයේ ඊශ්‍රායලයේ පුහුණුව, තව පැත්තකින් ඉන්දියාවේ පුහුණුව, තව පැත්තකින් ඉන්දියාවේ අවියාවුද, ඉන්දියාවේ මුදල් උතුරුහා නැගෙනහිර දෙපළාතේ සන්නද්ධ ත්‍රස්ත කල්ලි වලට ලැබිච්ච බව පිළිබඳව ඉන්දියාවේ හිටපු මහ කොමසාරිස්වරු බුද්ධ්‍යංශ නිලධාරී අද පොත් ලියලා තිනෝ ජාත්‍යන්තර මට්ටමේ. ඒ නිසා කාටවත් ඒවා මෙතන ඉන්න කවුරු හරි ප්‍රතික්ෂේප කරන්න කියන්නේ අපි ප්‍රතික්ෂේප කරනවා කියලා. ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්න බෑ. ඒ නිසා මේ ප්‍රශ්නයට මේකට අනිවාර්යයෙන්ම අන්තර්ජාතික සම්බන්ධයක් තියෙනවා. ඒතර ඊළඟ ප්‍රශ්නේ එහෙම අන්තර්ජාතික සම්බන්ධයක් තියෙනවා මොකද්ද මේ සහරාන්ගේ ස්වභාවය? ඒක අධ්‍යයනය කළා තියෙනවද? මේ කොමිෂන් සභාවේ වාර්තාවේ තියෙනවා සහරාන්ගේ මතවාදයේ පිළිගත් 5000කට වඩා ප්‍රමාණයක් තවමත් සමාජයේ ඇති කියලා විශ්වාස කරනවා කියලා. ඒ වගේ අපි දන්නවා මමත් සංවිධානාත්මක දේශපාලනය කරපු කෙනෙක් පූර්ණ කාලිකයක් හදාගන්න. ඒ කියන්නේ මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් හදන්න නෙවෙයි. පූර්ණ කාලිකයක් හදාගන්න අපට අඩු ගානේ 100කට කතා කරන්න ඕන එක්කෙනෙක් කතා කරන්නේ. ඒ අනුව අනුමාන වශයෙන් සහරාන් වැනි සියදිවින සා ගන්න 100ක් ඇතේ කියලා අපි උපකල්පනය කරොත් ඒක හදාගන්න අඩු ගානේ 10000ක් බ්‍රේන් වොෂ් කරන්න ඕන. මා විශ්වාස කරනවා 50000කට වැඩි පිරිසක් සහරාන් වැනි මානසිකත්වයේ තියෙන අය ඒගොල්ලෝ ට්‍රේන් කළා ඒගොල්ලෝ ලංකාවේ නැහැ කියලා තාම කියන්න බෑ. ඒ විතරක් නෙවෙයි ඉරාකේ IS සමග එවැගේම සිරියාවේ වෙනත් තැන්වල ලංකාවේ පාසල් ගුරුවරු දැනුගත් පිරිස් ඒ සඳහා තම දරුවෝ තම දෙමව්පියෝ අතහැරලා ඒ රටවලට ගිහිල්ලා IS වෙනුවෙන් සටන් කරපු බව මේ සභාව ප්‍රතික්ෂේප කරනවාද? ඒක බොරුද? ඒක හන්ද මේ පුංචි සරල කතා දේශපාලන වාසි ගන්න කතා කියන්නේ නැතුව බහූත කතා කියන්නේ නැතුව මේ ඇත්ත ප්‍රශ්නය අපි පිළිගන්න ඕන. අඳුම ගන්නනේ අද ලෝකය ඉස්ලාම් අන්තවාදයකට ගොදුරු වෙලා තියෙනවායි කියලා පිළිගන්න සූදානම් නැහැ. අද ඇෆ්ගනිස්තානයේ කියන රට ගෑනු ළමයින්ට තවමත් අධ්‍යාපනය තහනම්. ගෑනු ළමයින්ට ක්‍රීඩා තහනම්. ගෑනු ළමයින්ගේ ඇඳුම වෙනස් වුණොත් මරන්න සූදානම්. අධ්‍යාපනය ලැබුවොත් මරන්න සූදානම්. එවැනි සිද්ධීන් සුලභව වාර්තා වෙනවා විතරක් නෙවෙයි අද ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් වරුන්ගේ රාජ්‍ය බලය ලබාගෙන තියෙනවා. අද තවදුරටත් තලෙයිබාන් කියලා කියන්නේ විකල්ප සන්නද්ධ කණ්ඩායමක් නොවේ. එවැනි මතවාදයක් දරන අයට අද රාජ්‍ය බලය තියෙනවා. අද ලෙබනන් වල තියෙන මොකද්ද? හිස්බුල්ලා කියන්නේ කවුද? අද හමාස් කියන්නේ කවුද? හමාස් සංවිධානවල මතවාදය මොකද්ද? අද අපි දන්නවා පලස්තීනයේ දෙකඩ වෙලා පලස්තීනයේ කෑල්ලක් සම්පූර්ණයෙන්ම මූලධර්මවාදී කණ්ඩායම් පහුගිය කාලේ පාලනය කරේ සහ ඔවුන් සටන් කළේ වෙනම සන්නද්ධ කණ්ඩායමක් ඇටියට. යසර් අර්ෆත්ගේ මූලිකත්වයෙන් තිබිච්ච PLO එක පලස්තීන ජාතික ව්‍යාපාරය අද ඊශ්‍රායලෙත් එක ගනුදෙනු කොන්නකොට හමාස් අය යුද්ධ කරනවා අද තව පැත්තක පලස්තීන එක කොටසක ගසා තීරේ. මේ යථාර්ථයන් මොනවාද? මේ ගැන සාකච්ඡාවක් තියෙනවද? අද ලංකාවේ පාසල්වල මොනවද ඉස්ලාම් ධර්මයේ නම උගන්වන්නේ? මූලධර්මවාදී පාසල් රාශියක් මේ කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කළා තියෙනවා. මේ ආණ්ඩු අද අපි කල යුත්තේ මෙවැනි මූලධර්මවාදී අන්තවාදී ප්‍රවණතා මතුවීම වැළැක්වීම සඳහා කටයුතු කිරීමයි. වාසනාවට වගේ බහුතර මුස්ලිම් ජනතාවක් ජීවත් වන්නේ සිංහලයන් සමග. ඔවුන්ට ඕන ව්‍යාපාර කරගෙන තමන්ගේ ආගමත් අදහගෙන පාඩුවින්න. හැබැයි යම් දවසක මූලධර්මවාදයේ බලවත් වූ තැනකදී ඒ මධ්‍යස්ථ මිනිස්සුන්ට සිද්ධ වෙනවා ඒ මූලධර්මවාදයට යටත් වෙන්න. නැගෙනහිර පළාතේ සමහර ප්‍රදේශ සමහර තැන් ඇත්ත වශයෙන්ම වෙන මුස්ලිම් කිසිම කෙනෙකුට කතා කරන්න බැරි විදියට සහරාන්ගේ
ඔවහන්සේට තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
සන්නද්ධ කණ්ඩායම් විසින් ආධිපත්‍යය පවත්වලා තියෙනවා. කරු සභාපතිතුමනි මගේ පොඩි කාලය ඇතුලේ මට කරුණු කියන්න බෑ. මම ගොඩාක් කරුණු ලියාගෙන ආවා. මම එකම එක දෙයක් ඉල්ලන්නේ මේ ගෝඨාභයගේ කුමන්ත්‍රණයක් ය බහූත කියන්නේ නැතුව පිස්සු කතා කියන්නේ නැතුව කරුණා කළා මේ වාර්තා අවසන් වාර්තාව මේ වාර්තාව කියවන්න. අපි දෙමළ සිංහල මුස්ලිම් ભેදයක් නැතුව මේ වාර්තාවේ තියෙන කරුණු ඒ කියන්නේ සහරාන් වැනි ඒ කියන්නේ වහබිසම් එහෙම නැත්නම් සලෆිසම් වර්ධනය වීම වැළැක්වීම සඳහා අපි කල යුත්තේ මොනවද? ඔවුන්ගේ අධ්‍යාපන මධ්‍යස්ථාන මොනවද? ඔවුන්ට ආධාර ලැබෙන්නේ කොහොමද? තවමත් ඔවුන් ක්‍රියා කරමින් ඉන්නවද? ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තියෙන එක ඇත්ත. හැබැයි සහරාන් වගේ මිනිසු තමන්ගේ ගෑණි දරුවෝ අතෑරලා ඒ වගේ කෝටිපතියෝ කන්න නැති මිනිසු නෙවෙයි මිනිසු සටන් කරන්නේ එක්ක දුප්පත්කමට අසාධාරණයට. මේවා එකක්වත් නෙවෙයිනේ. මේ පල්ලියක යාඥා කරපු සිය ගණනක් දහස් ගණනක් ජනතාව මැද්දට ගිහිල්ලා මේ අහිංසකයෝ මරා දාන්න තරම් පෙළඹෙන්න තියෙන සාධකය මොකද්ද? හෝටලයකට ගිහිල්ලා ඒ හෝටලේ ඉන්න විදේශිකෝ ඉන්න තැනක බෝම්බ පුපුරලා අහිංසක විදේශිකයෝ එතන සේවකයෝ මරා දාන්න පෙළඹෙන මොකද්ද මේ සාධකය? මොකද්ද මේ 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 හැසිරවීම? මොකද්ද මේ ස්වභාවය? අපි කිසිම අධ්‍යයනයක් කළා නැහැ. මේ මොනවද වෙන්නේ කියලා ගැඹුරු හැදෑරීමක් නැහැ. ඒ නිසා අද වහබිසම් ජමේතුල්ලා උලමා නිල විදියට පිළිගන්නවද? ඒ නිල විදියට පිළිගැනීමට එරෙහිව මුස්ලිම් වරුන් විසින් වියට් නායකයන් විසින් අද මෙහි තොරතුරු සපයලා තියෙනවා. ජමේතුල්ලා උලමා තාමත් ඒ වහබිසම් ක්‍රියාත්මක කරමින් ඉන්නවද? ඒ අධ්‍යාපන පාඨමාලා එක තියෙනවද? අද එක රටක් එක නීතියක් වුණ මේ රටේ මේ අන්තවාදී මූලධර්මයන් නවත්තන තියෙන එක ක්‍රමයක් තමයි රටේ පොදු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් අපි හඳුනා ගන්න එක. ඊළඟට අපේ විපක්ෂයේ මිත්‍ර අපේ කෑගල්ලේ මන්ත්‍රී කවුද මේ ඉන්නවද දන්නේ නැද? කබීර් හසීම් මහත්තයා අපේ හොඳ මිත්‍රයෙක්, සිංහල අයත් එක්ක හොඳට වැඩ කරන කෙනෙක්. ඔහු කියනවා ශාපි ශාබ්දීන්ගේ සිද්ධිය මම වැඩියෙන් කතා කළ එකට ශාපි ශාබ්දීන් වැනි සිද්ධි යොදා ගත්තද? ශාපි ශාබ්දීන්ගේ සිද්ධිය බොරුවක්ද? නඩුව ඉවරද? නෑ. මහේස්ත්‍රාත් අධිකරණයේ තාම නඩු යනවා. මේ ඔක්කොම විපක්ෂයේ කතා කරන්නේ හැම කෙනෙක්ම ශාපි ශාබ්දීන් සුද්ධ කරලා. ශාපි ශාබ්දීන් අධිකරණෙන් සුද්ධුනට මගේ කිසිම විරුද්ධත්වයක් නෑ. අධිකරණයේ නඩුවක් යද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ නඩුවට ඒක බොරුවක් කියලා කතා කිරීම කොයි තරම් අන්තවාදයට දිරිදීමක්ද කියලා කල්පනා කරන්න ඕන. සහරාන් වගේ උන් බෝම්බ ගැහුවා නම් ශාපි ශාබ්දීන් වගේ දොස්තරලා බිහි වෙන්න බැරිද? මම කියන්නේ ශාපි ශාබ්දීන් මේ ඒ විදියට මේ මහලා දරුවෝ වඳ කරා කියලා මට කියන්න බෑ. නමුත් මව්වරු 900 ගාණක් කුරුණෑගල රෝහලට අවිලා පොලිමේ සාක්ෂි දීලා තියෙනවා. ඒ සාක්ෂි දීපු අයගෙන් සමහරට දරුවෝ ලැබෙන්නටත් ඇති. නමුත් ඒ ගැන පර්යේෂණයක් කිරීම මගේ වගකීම නෙවෙයි. ඒ නිසා මේ බොරුවට ජාතිවාදය ඇවිලෙනවයි කියලා බොරු කතා කියන්නේ නැතුව මේ ලංකා භූමියෙන් ඉස්ලාම් මන්තවාදය වැළැක්වීමේ අනතුර තාම තියෙනවා. අපි බොරුවට ජාතිවාදය එළියට ගිහිල්ලා මුස්ලිම් අයට බැනලා අහිංසක මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව අපි සූදානම් නැහැ අන්තවාදයට තල්ලු කරන. අපි කවදාවත් කිව්වේ නැහැ වඳ කොත්තු වඳ රොටි එකක් අපි කවදාවත් කියලා නෑ. අපට සමහර අය මම දැක්ක වෙබ් වල මේ සෝෂල් මීඩියා වල අපට කතා කරලා තියෙන කිසි දවසක අපි ඒ වගේ ජාතිවාදයේ පාවිච්චි කරලා අපි කිසි දවසක මුස්ලිම් වරුන්ට රෙහිව අපි දේශපාලනය කරලා නැහැ. මුස්ලිම් අයත් එක්ක අපේ හොඳ සම්බන්ධයක් තියෙනවා. හැබැයි මතක තියාගන්න මේ මුස්ලිම් අන්තවාදය මේ රටේ ක්‍රියාත්මක බොරුවට ලොකු කතෝලික සභාව පවා අපි කනගාටු වෙන්නට ඕන. නිලන්ද ජයවර්ධන හරියට සාක්ෂි දීපු මිනිහ අද වැරදිකාරයෙක් කරලා තියෙනවා. එයාගේ වගකීම ඔපරේෂන් කරන එක නෙවෙයි. නිලන්ත ජයවර්ධනගේ වගකීම ඒ පිළිබඳ තොරතුරු සපයන එක. වැඩිම තොරතුරු සපයපු මිනිහා අද වැරදිකාරයා බවට
පත්කලා.
මේ සම්බන්ධයෙන් කරුණා කළ මේ මොකද්ද කරන්නේ? වඩට කටට දේශපාලනය කරන අපි, ජනප්‍රිය වෙන්න දේශපාලනය කරන අපි, අපි හිතලා තියනවාද මේ සහරාන් ඇතුළු කල්ලියේ මේ මිනිමරු සාහසික මතවාදයේ තියෙන බරපතලකම, ඒකේ උල්පත් මොනවද? ඒක තාමත් ක්‍රියාත්මකද? කිසිම සාකච්ඡාවක් අපි අතර නැහැ. අද අපිට අවශ්‍ය සාමය අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කිසි දවසක අපට කියලා නැහැ තමන්ගේ ධර්මයේ වෙනුවෙන් මිනිමරන්න කියලා. අපි මරන්න ආවොත් ආත්ම ආරක්ෂාව සඳහා අපට සටන් කරන්න පුළුවන්. නමුත් ඉස්කෝල පොතේ ලියලා තියෙනවා තම ධර්මයේ වෙනුවෙන් යුද්ධ කිරීම අවශ්‍යයි කියලා. ඇයි පාසල් පොතේ දාද අද ඒව ගැන කතා කරනවද මෙතන? නෑ. හරි ශෝක හරි සුන්දර කතා කියනවා. අද මේ රටේ මම දන්නවා මම ආශ්‍රය කරන විශාල මුස්ලිම් ජනතාව ඔවුන්ට අවශ්‍ය අපිත් එක්ක සාමකාමීව ජීවත් වෙන්න. හැබැයි අපි පිළිගන්න ඕන සහරාන් කල්ලියේ අන්තවාද ඉවර නැති බව. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු ස්වාමීන් වහන්ස. මෙලඟට ගරු සමන්පිය හේරත්නතුමා ඔබතුමාට විනාඩි 15ක් කාලයක් තියෙනවා.
ස්තුතියි මුලාසනාරුද ගරු මන්ත්‍රීතුමියනි. මං හිතනවා අපි ස්වාමීන් වහන්සේ කිව්ව කරුණු සමග ඇත්තටම එකඟතාවයක් තියෙනවා. මේක මේ අදයි ඇතිවෙච්ච සිද්ධියක් නෙමෙයි. ඒ වගේම මේ සිද්ධිය ඇති වෙන්නේ අපි දන්නවා ක්‍රිස්තු පූර්ව යුගයේ පටන්. මේක මේ ආගම් අතර ඇතිවෙච්ච සිද්ධියක්. ඒ වගේම අපි දන්නවා ආබ්‍රහම්ගේ එක පුතෙක් තමා ඉසාක් ඊශ්‍රායෙල් ජාතිකය. ඒ වගේම අනෙක් පුතා තමා ඉස්මයිල් මුස්ලිම් ජාතිකය. එතකොට අද මේ තාක් දක්වා මේ තියෙන ගැටුම නිර්මාණය වෙලා මේ ගැටුම අද විශේෂයෙන්ම ඊශ්‍රායලයේ පලස්තීන ගැටුමට පවා මුල්ලා තියෙන මේ හේතුව. එතකොට දැන් මෙතනදී ලංකාවේ තියෙනවා බොරු වර්ග තුනක්. එකක් තමයි බොරුව, අනික පට්ටපල් බොරුව, අනිත් එක තමයි සංඛ්‍යාලේඛන. විශේෂයෙන්ම අද පට්ටපල් බොරුවට මුල් තැන දෙමින් විපක්ෂ නායකතුමා විසින් මේ කියන කරුණ කාරණා සම්බන්ධයෙන් අපිට තියෙන මහ දැවැන්ත කුකුසක්. ඇතරම වගකීම විපක්ෂ නායකවරේ කටයුතු කරන්න ඕනේ මේ කාරණේ මත පදනම් වෙලා නෙමෙයි. ඒ වගේම මේ කාරණා සිදු වෙන්නට දැන් මේක ගොනු කරන්න හදන්නේ අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ගෝඨාභය රාජපක්ෂට බලයට එන්න තමයි මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ කියලා තමයි ලව් කරන්න හදන්නේ. දැන් අපිට තෝන් තරම් බොරු කියන්න පුළුවන් නේ. දැන් මේ දේව මෙහෙ වෙලාවෙ එහෙමනම් කාදිනතුමා මේකට සහභාගී වෙන්න තිබ්බ කාදිනතුමා සහභාගී වුණ නැහැ නේ කියලා අපිට කියන්න පුළුවන්. අපිට එහෙම වුණනම් බොරු කියන්න පුළුවන්. උන්වහන්සේ කියනවානේ මේකට ජාත්‍යන්තර මේ ප්‍රහාරය සිද්ධ වෙලා ටික වෙලාවකින් කියනවානේ මේකට අවශ්‍යයි ජාත්‍යන්තර මේ පරීක්ෂණයක් කියලා. අපිට එහෙම ඕන තරම් බොරු කියන්න පුළුවන් මේකට එය සම්බන්ධයි කියලා. අපි එහෙම කියන්නේ නැහැ. ඉතින් මෙතනදී මේ සිද්ධිය ඇත්තරම වාර්තා වෙන්නේ ගරු මූලාසනාරුට මන්ත්‍රීතුමියනි 2015 වසරේ. 2015 වසරේ දැන් අද මේ සියලු දේවල් වලට අද වින්දිතය වෙලා තියෙන්නේ නිලන්ත ජයවර්ධන හිතාමත් හොඳ දක්ෂ නිලධාරී. මේ නිලධාරියා වෙනින් කවුරුවත් පෙනී ඉන්නේ නැහැ. මෙතුමා කියනවා හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට ජාත්‍යන්තර තස්ස සංවිධානයක් වන අයිඑස් සංවිධානයට සම්බන්ධ මෙරට පුද්ගලින් හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධ උක්තමයෙන් 2015 8 10 වෙනි දින ඔබතුමා විසින් යොමු කරලාද අංක දාලා දරණ ලිපි හා සැපදේ කියලා මේ කරුණ සම්බන්ධව එතුමා දැනුම් දෙනවා. මේ 2015 දැනුම් දෙන්නේ. එතකොට 2017 වසරේ 2017 මාර්තු 25 පහර දක්වා පහත ක්‍රියාවල නිරත වීම කියලා සිද්ධින් 11ක් සිද්ධ කරලා තිබෙනවා. කාත්තකුඩි අලියාර හන්දියේ සාම්ප්‍රදායික මුස්ලිම් ආගමික සංවිධානයට සංවිධානයක පිරිසකට පහර දීම මුල්ම සිද්ධිය. එතකොට එන්.ජේ.ටී. සමාජිකව මොහම්මඩ් මස්ටි යනට වෙඩි තැබීම පීඑම් දෙවෙනි සිද්ධිය. පීඑම්.ජී.ජී. සමාජිකව ප්‍රහාරයක් කළගෙන තුන්වෙනි සිද්ධිය. පීඑම්.ජී.ජී. කාන්තකුඩි කාර්යාලයට ප්‍රහාරයක් කළගෙන හතරවෙනි සිද්ධිය. කාත්තකුඩි පළණි බාවාට වෙඩි තබා ඝාතනය කිරීම පස්වෙනි සිද්ධිය. ආර්යම්පති රිල්වාන් පුපුරන අයිතමේ කද්දදා වැලීම හයවෙනි සිද්ධිය. වවුන්ටින් පොලිසිල්දාරින් දෙන්නේ ඝාතනය කිරීම හත්වෙනි සිද්ධිය. මාව නැල්ල ආගමික ප්‍රතිපා හානි කිරීම අටවෙනි සිද්ධිය. වනාත විල්ලෝ පුපුරන දව්‍ය අත්හදා බැලීම සොයා ගැනීම නවවෙනි සිද්ධිය. සීඅඩි තොරතුරුකරු තස්ලිම්ට වෙඩි තැමීම දහවෙනි සිද්ධිය. කාත්තුංකුඩි කාලංකුඩාහිදී යතුරුපදිය පුපුරවා හැරීම එකොළොස්වෙනි සිද්ධිය. මේ සිද්ධීන් 11ක් පිළිබඳ වාර්තා කරන 2017 වසරේ මේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වෙන්න කලින් ඉතින් මෙයා මේ අමු කුණු හරප. එතකොට දැන් නිරෝෂන් පෙරලා මන්ත්‍රීතුමා මේ පාර්ලිමේන්තුවේ පට්ටපල් බොරු කියනවා. දැන් එතුමා කියනවා මම එකින් එක පටක් පොඩ්ඩක් කතා කරන්න කැමති පාස්කු විමර්ශන කොමිෂන් සභාව වාර්තායෙන් චෝදනා ලැබූ සුරේෂ් සලේට සේවා අධිකාරියක් ලබා දීලා පට්ටපල් බොරුවක්. සුරේෂ් සලේ සම්බන්ධයෙන් මේ වාර්තාවට සඳහන් වෙන්නේ එතුමාගේ නමක් සඳහන් වෙන්නේ. ඉතින් මේ වගේ බොරු කියලා නිකන් නිලධාරීන් අපහසුතාවයට පත් කරන වැඩ කරන්න එපා කියන එක මේ අවස්ථාවේ සිහිපත් කරන්න. ඒ වගේ තව කියන සහරාන්ට උඩින් අබු හින්ද් කියලා පුද්ගලයෙක් හිටියා කියලා. ඒ බව ටිරන්නල ඇමතුමා මේ පාර්ලිමේන්තුවේ කිව්වා. ඒ කතාව ඇත්ත. ඒකේ උත්තරේ එතුමා දීලා තියෙනවා හැන්සාඩ් 2975 2976 ටිරන්නල ඇමතුමා කියපු සම්පූර්ණ කතාව කියවන්න කියලා මම එතුමාට කියනවා. ඒවගේම ඔහු විදේශීය බුද්ධි සංකේතයක් කියලා ඒක කියල තින පැහැදි මේ හැන්සාඩ් වාර්තා වරන් කියව්වනං නිරෝෂණ මන්තිතුමාට මේ සම්බන්ධ මේ කාරණාව සම්බන්ධ තේරුම් ගන්න පුළුවන්. එතකොට FBIගේ IP ඇඩ්‍රස්යක් අනාවරණය මුස්ලිම් නිලධාරිය සම්බන්ධය මොනවද කරේ කියලා ඇහුවා. B වාර්තාව කියවන්න මදුර මන්ත්‍රීතුමා සභාගත කරා එක විමර්ශනට බාධා කරලා නැහැ කිසිම ආකාරයක. ඒ වගේම ඔහුගේ සියලුම විද්‍යුත් උපකරණ අධිකරණය ඉදිරිපත් කරලා තියෙනවා. මේ මොනවද මේ 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 සමස්ත සමාජයක් දැන් මේ අපේ විපක්ෂ නායකතුමාට ඕනලා තියෙන ඊළඟ ජනාධිපතිතුමනේ ජයග්‍රහණය කරන්න නම් කාදිනතුමාගේ සහාය ගන්න. මේකනේ කෙටිම කතාව. ඉතින් ඒකට මේ පට්ටපල් බොරු කියලා මේ පාර්ලිමේන්තු ඉන්න සියලු දෙනා නොමග යවලා මේ සමස්ත සමාජයක් නොමග යවන්න ඕනද? දැන් මේක අපි කරන්න ඕනේ මේ වගකිය යුතු නිලධාරීන් වගකීම පැහැරෑරීම සම්බන්ධයෙන් ඔවුන්ට ගත්ත ක්‍රියාමාර්ග මොනවද කියලා. එහෙම කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහනේ. අර තමන්ගේ නීති අහුරට ඉටු කරපු නිලන්ත ජයවර්ධන මහත්තයාට අද සම්පූර්ණ වැරදිකාරයෙක් බවට පත් කරලා තියෙනවා. අර මහරහමඳුර කිව්වා වගේ. ඒ වගේම බුද්ධ්‍යංශ බුද්ධ නිලධාරීන් සංග මාතරේ සහරං කඳුර කියලා කියනවා. කාවින්ද මන්ත්‍රීතුමා තමයි මට මතකයි හිට කිව්වේ ඒක. එතකොට දැන් ඔය කොයි සහරන් ගැනද දන්නේ නැතුමා කියන්නේ? කොයි සහරන් ගැනද දන්නේ? මට නම් තේරෙන්නේ නැහැ මේ කියන කතන්දර මොනවද කියලා. මේ මෙතෙන්ට ඇවිල්ලා TV එකට මොනවා හරි බොරු ටිකක් කියලා සමස්ත සමාජයක් නොමග යවන්න වැඩ කරන එක සම්බන්ධයෙන් මම හිතන්නේ අපිට තියෙන ඇත්තම කනගාටුව. ඒ වගේම සාරා ජස්මි මරන් DNA පරීක්ෂා තුනක් කරන්න වුණා. ඒ කතාව සාරා පිළිඳ බොරු සාක්ෂි ගෙතුවේ ASP මාහින් කන්ද. අද ඔහු මේ රටේ ඉන්නවද? ඔහු රටින් පැනලා ඉන්නේ. ඔහු රටින් පැනලා ඔහු ලංකාවට ගෙන්නලා දෙන්න කියලා තමයි අපිට තමුන්නාසය ඉල්ලන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම ජමිල් බුද්ධියන් සම්බන්ධ වෙන්නේ 2015 සිටයි. දැන් ඒකටත් ඇත්තටම උත්තරේ තමයි නිරෝෂන් පෙරේරා මන්ත්‍රීතුමා කියන්නේ පට්ටබල් බොරුනේ. ජමිල් බුද්ධියන්සේ වැඩ කරලා නැහැ ඇත්තටම. ඔහු පිළිබඳ පළමු බුද්ධ වාර්තාව ලබා දෙන 2015. ඔහු පිළිබඳ බුද්ධි වාර්තා 15ක් ලබා දීලා තියෙනවා. බුද්ධි වාර්තා 15ක්. එතකොට ඔහු තස්සවිමාස කොට්ටාස ගැන නිසි විමර්ශනයක් නොමැතිවම උදාහරලා තියෙනවා. කවුද මේ වගකීමක් නැතුව වැඩ කරලා තියෙන්නේ? කවුද මේ වගකීමක් නැතුව වැඩ කරලා තියෙන්නේ? පහාරය සිදුවන්ට පෙර ජමිල්ගේ ඉදිරියට බුද්ධියන්ස ගියේ ඇයි කියලා අහනවා. මේකට හැමදාම පාර්ලිමේන්තු උත්තර දීලා තියෙනවානේ. මේක හැමදාම ඒත් අහනවා ජමිල්ගේ ට්‍රොපිකල් බෝම්බේ පුපුරා හැරීම ගැනීම පිළිබඳ පාර්ශ්ව වාර්තාවේ 15 වෙනි පරිච්ඡේදයේ තියෙනවා. ඒවා කියවන්න කියලා ඇවිල්ලා ප්‍රශ්න කරන්න. දැන් මේවා කියවන්න නැතුව ඇවිල්ලා ඔහේ උඩින් පල්ලෙන් අත ගාගෙන මොනවා හරි කියලා දැන් ඊළඟ ආණ්ඩුවේ ජනාධිපතිතුමා මම කියලා ඉතින් පොඩි ඇඳුම් එහෙම ඇඳගෙන මේ පට්ටපල් බොරු පාර්ලිමේන්තුවේ දෙසා බානවා. ඉතින් මෙතන ඇත්තරම තව එකක් ආව චැනල් 4 වැඩසටහන සම්බන්ධයෙන් ප්‍රශ්න කරා. චැනල් 4 වැඩසටහන සම්බන්ධයෙන් මේ වෙලේ විවාසය පවත්වනවා. විජේදාස රාජපක්ෂ මහත්තුමත් එක්ක ප්‍රකාශ කළා. එමෙ විවාසන වාර්තාව එනකන් ඉන්න පොඩ්ඩක් ඉතින් මේ හදිසිය මොකද්ද? තාම විමර්ශන වාර්තාව ඇවිල්ලා නැහැ. මේ මෙහෙම සම්බන්ධීකරණය කරලා තියෙන්නේ මෙරටේ බුන්දියාස කියලා නිරෝෂන් මන්ත්‍රීතුමා චෝදනා කරනවා එතුමාගේ කතාවේ. ඒ හැමෝටම ඕන මේ ප්‍රහාරය මේ බුද්ධ්‍යාංශ පිට දාලා තමන්ගේ අත පිහදා ගන්න. මේක තමයි ඇත්ත කතාව. බුද්ධ්‍යාංශ මේ ප්‍රහාරයට සම්බන්ධ කියලා මාතෘකාව හදන්නේ මේ ප්‍රහාරයට සම්බන්ධ වගකීතු දෙන්නෙක්. ඒ හිටපු CID ජේෂ්ඨ නියෝජ්‍ය පොලිසියේ රවි සෙනරත්න. රවි සෙනරත්න ඊළඟ පින්ම කොහාට තියෙන්නේ? රවි සෙනරත්නගේ ඊළඟ පින්ම එක්කෝ සමග ජන බලවේගෙන් ඊළඟ පාර්ලිමේන්තුවෙන්ද එහෙම නැත්නම් ජාතික ජන බලවේගෙන් පාර්ලිමේන්තුවෙන්ද? ඕක තමයි ඇත්ත කතාව. මම අද මේ පාර්ලිමේන්තුවේ කිව්වා කියලා ලිය හැන්සාඩ් ගත වෙනවා. මේක බොරුණා. මේක හැන්සාඩ් ගත වෙනවා. මම අද මේ අවස්ථාව කියන කාරණේ. එතකොට ඕන් තමයි මහමලු කරලා නිර්මාණය කරා. සජිත් ප්‍රේමදාස මහත්තයාට ලනු දෙන්නෙත් ඔය කාදෙල් උන්නාසික ඔළුව කන්නෙත් ඔය මිනිස්සුයෝ. ඔයයි තමයි ගිහිල්ලා අද මේවා සම්බන්ධ වැරදි තොරතුරු ඔය ප්‍රේමදාස මහත්තයාට දෙන්නේ. ඉතින් මේවා සම්බන්ධ හොයලා බලලා කරුණු කාරණා නොදැන කතා කරනවා නම් ඉතින් ඒක බරපතල ප්‍රශ්නයක් රටේ වගකීතු විපක්ෂ නායකවරයෙක් විදිහට. හොඳම උදාහරණ තමයි අද උදේ ආරුවෙත් අද සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වා වවුනතී පොලිස් නිලධාරීන් ඝාතන සිද්ධිය සම්බන්ධ හමුදා බුද්ධ්‍යාංශ CID එක නොමග යවන බුද්ධි තොරතුරු 4ක් ලබා දුන්නා කියලා. ඒ තොරතුරු කියන්න ඕනේ CID එකේ හිටපු නිලධාරින්නේ. වෙන කවුරුවත් නෙමෙයි. එතකොට නමුත් බුද්ධ්‍යාංශ වාර්තා 5ක් දීලා තියෙනවා. අවසාන බුද්ධ්‍යාංශ වාර්තාවේ තියෙන ආමි මොහිදීන් අත්අඩංගු ගන්න කියලා. ඒ බුද්ධ්‍යාංශ වාර්තා හංගල තමයි සානි අබේසය කරලා සජිත් ප්‍රේමදාස මහත්තයාට තොරතුරු දීලා තියෙන එක තමයි ඇත්ත කතාව. දැන් සානි අබේසය කර මොකද කරන්න හදන්නේ? අද මේක මේ කතාව හැන්සාඩ් වෙනවා. සානියා බේසේකරත් ඊළඟ පාර්ලිමේන්තුවේ එක්කෝ සමගි ජන බලයෙන් පාර්ලිමේන්තු වෙන්න බලාගින්නවා එහෙම නැත්නම් ජාතික ජන බලයෙන් පාර්ලිමේන්තු බලාගින්න එන්න බලාගින්න මිනිස්සෙක් ඔක තමයි ඇත්ත කතාව බාන්න හිටන්නේ වේදිකාවේ නැගගෙන නැත්නම් දැන් අර ඒ වෙලාවේ කිව්වන්නේ ලක්කම්මා බොහොම අමාරුවෙන් ඉන්නේ ලක්කම්මට දැන් මේලා බොහොම අමාරුයි ඒ වෙලාවේ කොහෙන්ද නැග්ග මේ ඔහෙන් මේ වේදිකාව මට මතක නැහැ ඈ පොරොන්නරු නැගලා කිව්වා මගේ මං දේශපාලන කරන්නේ නැහැ කියලා කිව්ව ලක්කම්මා මේ මේ අපේ මවුරටවත් මම ලක්කම්මා කියලා කියන්නේ ලැජ්ජයි ඈ අද මේ අන්ත දූෂිත වංචා කරලා ඒ වෙලාවේ මේ නමේනිදා ගිහිල්ලා අරගල භූමිය ඉඳලා අනිත් මිනිස්සුන්ගේ සම්පූර්ණම නැත්තරම නැති කරලා වංචා කරලා රට යනවා කියන මිනිස්සු අද ඉන්නේ බන්ධනාගාරේ ඉතින් ලක්කම්මට සංවිධායකන් දුන්න පක්ෂයක් මේ පක්ෂේ ඉස්සරහා ඉන්නේ සමගි ජන බලවේගෙ ඈ ලක්කම්ම නෙමෙයි පට්ට මේ පොර දෙනක් ඉතින් ඒ හින්දා ඒ වගේ අය තමයි මේ පාර්ලිමේන්තු වෙන්න ගෙන්නන්න හදන්නේ දැන් මේ ඔය ගෙන්නන්න අය දෙන්නම මං දන්නේ නැහැ කොහෙන් එයිද කියලා හැබැයි ඔය දෙන්නම ඊළඟ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විදිහට පත් වෙන බලාගෙන මේක ඇත්ත කතාව රැට රැට ගිහිල්ලා හම්බෙන ඒවා රැට රැට ගිහිල්ලා සාකච්ඡා කරන ඒවා ඒව ඔක්කොම දන්නවා ඒවා අපිට තොරතුරු ලැබිලා තියෙනවා ඉතින් ඒ හින්දා මේ 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 සම්බන්ධයෙන් මං හිතනවා කතා කරද්දී අර දැන් මම දැක්ක මදුර මන්තුමයි ප්‍රශ්නේ හද්දි සජිත් ප්‍රේමදාස මහත්තයා කාවින්ද මන්තුමෙන් අහනවා ඒක ඇත්තද කියලා ඉතින් එතුමාවත් දන්නේ නැහැ මේ කාරණා ඒ ඒ වගේ බොරු තමයි මේ අය මේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා ජනතාව නොමග යවන්න හදන්නේ ඉතින් මේවා බරපතල කාරණා ගරු මුනාසනට මන්ත්‍රීතුමී දැන් මේ කැකුණුගොල්ල දැන් අපේ ගම කුලියාපිටිය තමයි මේ කැකුණුගොල්ල කියන ගම තියෙන්නේ සහරාංගේ බිරිඳ හාදියාගේ මේ තිබ්බේ සස්රි මාස කොට්ටාවේ නිලධාරී හාදියා ගෙදරට යන්නේ ඇය අතඩංගුර ගන්න හැබැයි මේ CID එකත් එනවා ඒ වගේම CID නිලධාරින් කියනවා TID නිලධාරින්ට එතනින් අයින් වෙන්න කියලා මේ දෙගොල්ලම එනවා එතනට ඔය කැකුණුගොල්ල ප්‍රදේශේ අපේ ආසනේ මගේ ආසනේ තියෙන ඔය ගම ඒ නියෝගය දෙන්නේ කොළඹින් කවුද නියෝගය දෙන්නේ ඒ නියෝගය දෙන්නේ ශානි අබේසේකර වෙන කවුරුවත් නෙමෙයි මේවා හොඳට හොයලා බලන්න එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ මේ ගෝඨාභය රාජපක්ෂ බලයට එන්න කියලා මේ බෝම්බ තිබ්බා කියන එක කාරණේ නෙමෙයිනේ ඇත්ත කතාව වෙලා තියෙන වෙනත් කාරණයක් වගකීම් පැහැර හැරීම දැන් මම මෛත්‍රී පාරිසේන මහත්තයාගෙන් නම් කතා කරන්න ඇති එතුමා ඕන අර අසුචි මුට්ටිය කොළු දා ගන්නවා එතුමාට විශ්‍රාම ගිහිල්ලා ගෙදර ඉන්නවන කාලේ ගිහිල්ලා කිව්ව කොහේවත් නැති කතාවක් මොකද්ද මම මේ සම්බන්ධයෙන් තොරතුරු දෙන්න සූදානම් කියලා. ඉතින් කොහේවත් නැහැ අසූචි මුට්ටි තමයි එතුමා ඔළුව දා ගන්න. ඉතින් මම ඒ සම්බන්ධයෙන් කතා කරන්න යන්නේ නැහැ. හැබැයි මේව සම්බන්ධයෙන් මේ සමාජයේම නොමග යවලා රාජපක්ෂලා හැම එකම කරා රාජපක්ෂලා හොරකම් කරා මේ හොරකම් කරපින් තමයි ආර්ථික බංගලුත්තාවය ඇති වෙන්නේ කියලා. ඉතින් එහෙම ගෙතුවනේ. බොරු. ෆයිල් 64ක් ගැන කියනවා එහා පැත්තේ. දැන් ওই ෆයිල් එකකින් එක ගේන්න එපා. ගියලා මේ විමර්ශනය කරන්න එපා. මේ 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 වගකීම පැහැර හැරියා. ඉතින් ඒ හින්දා මෙතනදී පැහැදිලිවම දැන් කියනවානේ සානි අබේසකර කියන්නේ හොඳ නිලධාරියෙක්. සානි අබේසකරට ගුමනාව තිබ්බේ තමන්ගේ තනතුරු තහන්න මාන්න මේ ගන්න විතරයි වෙන තමන්ගේ වගකීම සම්බන්ධයෙන් සානි අබේසකරට එහෙ වගකීමක් තිබුණේ නැහැ. මේ කරුණ කාරණා වලින් හැම එකකින්ම ඔප්පු වෙන්නේ ඒක. එහෙනම් මේවා සම්බන්ධයෙන් බොහොම අපි වගකීමෙන් ප්‍රකාශ කරන්න ඕන. දැන් මේ කතෝලික මන්ත්‍රීතුමන්ලයි මේ වගේම විපක්ෂ නායකතුමා එක්කහුව වෙලා මේ කොරෝනා නාඩගම ඇතර මේ අපරාධ සල්ලිකාබාසනය කිරීමන්නේ මේ පාර්ලිමේන්තුවේ බාන දවසකට කොච්චර මුදලක් වැය වෙනවද මේ සභාවාරයක් කියන්නේ දැන් මේවා මේ වගකීම් පැහැර හැරීමට අදාළව මේ නිලධාරී වගකීම් පැහැර හැරියේ ඇයි කියන කාරණේ සම්බන්ධ විමර්ශනය කරන්න ඕනේ දැන් නිලන්ත ජයවර්ධන තොරතුරු දුන්නා කියලා එතුමාද සම්පූර්ණ වැරදිකාරයෙක් කරලා හොඳ දක්ෂ නිලධාරියෙක් මේ ප්‍රහාරය සිදු වෙන්න පැයකට කලිනුත් කියන එතුමා මේ වගේ ප්‍රහාරයක් සිද්ධ වෙනවා කියලා තොරතුරු දෙනවා ඉතින් මේ සම්පූර්ණ බොරුව තමයි අද මේ සමාජය පුරාම අද පැතිරෙන කියන කාරණේ සිහිපත් කරන්න ඕනේ. මේ ප්‍රහාරය පැහැර අරපු එක්කෙනෙක් තමයි ජාතික ජන බලයෙන් අර මං කිව්වාගේ පාර්ලිමේන්තු වෙන්න සූදානමින් ඉන්නේ. ඉතින් ඒව සම්බන්ධයෙන් මම කතා කරන්නේ. අනිත් එක්කෙනා දැන් ඔය කතා කරන ජනතා විමුක්ති පෙරමුණ ජාතික රැසී ඉබ්‍රාහිම් මේ ප්‍රහාරයට මුදල් ආධාර ලබා දුන්නා කියලා අපි හොඳටම දන්නවා. ඔහුගේ පුතු දෙන්නයි ලේලි තමයි බෝම්බ පුරවගත්තේ. ලේලි බෝම්බ පුරවගත්තේ ගැබ්බර මවක්. එතකොට ඒ අයගෙන්ද මේ අපි යුක්තිය බලාපොරොත්තු වෙන්නේ එයාගෙන් යුක්තිය බලාපොරොත්තු වෙන්නේ. මේ යුක්තිය ඉෂ්ට වෙන්නේ නැත්තේ විවිධ සමාජ මත හදන හින්දා, වෙන මොකුත් නෙමෙයි. මේ විවිධ සමාජ මත හදන්න කිපා කියන එක තමයි මම බොහොම කාරණිකව මේ විපක්ෂයෙන් මා ඉල්ලා හිටියේ. එතකොට මේ සමාජ මත හැදුවේ නැත්තම් අපිට මේ පාර්ලිමේන්තුවේ දැන් මේ මත හදන උපදෙස් දෙන කවුද?
රවි
සෙනවිරත්නයි සානිය බේසේ කරයි පැහැදිලිවම. රවි මේ රවි සෙනවිරත්න සානිය බේසේ. ඒවා පාර්ලිමේන්තුවේ කිව්වහම එළියේ ඉන්න සිරිල් ගාමිණී පියතුමයි කාදිනල් උන්නාන්සේයි ඒ කියනවා පාර්ලිමේන්තුවේ මේ කියනවා. එයාට ඕන සමාජ මතයක් හදන්න මිස යුක්තිෂ්ඨ කරන්න නෙමෙයි අත කතාව ඕනේ. ඒද විතාමාත්ම ගෞරවයෙන් මේ සම්බන්ධයෙන් මේ මේකට දැන් මේ මේ කාරණේදී අයුක්තිය කියන්නේ යුක්තිය ඉෂ්ටලා නැත්තේ කතෝලික ජනතාවට මියගි. එතකොට මේකේ කොහෙවත් ප්‍රශ්නේ වෙන පැත්තක අපි වෙන පැත්තකට පහර දෙනවා. අර අර මුකේට තඩි බානවා කියල කතාවක් තියෙන්නේ. ඈ ඒ වගේ වැඩක් මේක මේ. ඉතින් එහෙනම් ඒ වගේ සමාජ මත නිර්මාණ කරන දැන් මදුර මන්තුමා දැන් කාවෙන්ද මදුර මන්තුමාටයි නිරෝෂ මන්තුමාට ආරාධනා කරානේ මේ විවාදයක් කරමු කියලා. ඉතින් ඒක හොඳ දෙයක්. ඒ විවාදය කරනවා නම් මම හිතන්නේ බොහෝ කරුණු කාරණා අපිට රූපවාහිනී විවාදයක් තුළින් අපිට එළියට ගන්න පුළුවන්. ඉතින් ඒකත් අපි මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම එහෙම නැතුව බුද්ධියන් සැකයි අරය සැකයි මෙය සැකයි කිය විමර්ශන වෙනත් පැතර යොමු කරන්න කටයුතු කරන්න එපා. අතරම යුෂ්ටි ඉෂ්ට කරන්න දෙන්නේ නැත්තේ කාදිනුල් වහන්සේ මේ සජිත් ප්‍රේමදාස මහත්තයයි. ඒක කියන්න ඕනේ අපි. ඒඳ මේ කතෝලික මන්ත්‍රීතුමන්ලයි මේක එහෙම මැදිහත් වීම කරන්න එපා. මේකට මේ යුක්තිය ඉෂ්ට කරන්න මේ වැගකීම් පැහැරපු නිලධාරීන් සම්බන්ධයෙන් දැන් මේ ඊළඟට කියනවා අපේ මේ ප්‍රේමදාස මහත්තයා කියනවා මම ආවොත් මේ සියල්ලක්ම යුක්තිය ඉෂ්ට කරනවා ගිහිල්ලා ගෝල්පේස් පිටුනිය එල්ලනවා කියන එහෙම කතාන කියන්නේ. ඉතින් ඒ වගේ මේ ගොන් කතා කියන්නේ නැතුව මේ වගේ වගකීම් පැහැරපු නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා ඒ කතෝලික ජනතාවට වෙච්ච අසාධාරණේ සම්බන්ධයෙන් කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි මට කරන්න තියෙන්නේ. ඒ හින්දා මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමි. ඒ වගේම ගරු මට විනාඩියක් දෙන්න අපේ මුලාසලාරුද මන්ත්‍රීතුමියනි මේකේ මේ පාස්කු පහරේ වැරැක් වීම නිසි විමර්ශනය නොකිරීම සම්බන්ධයෙන් ගරු අධිකරණයට කරුණු වාර්තා කරමින් අධිකරණ නියෝගයක් ලබා දෙන්න කියලා කුලියාපිටියේ මහේස්ත්‍රාත් අධිකරණේ දුන්න බී වාර්තා මේ තියෙන්නේ. ඒ බී වාර්තා මම හැන්සත් ගත කරනවා. දොර් මේකේ බොහෝ දේවල් කියනවා මේ ශානි අභිෂේක කරලා ගැන. ඒ වගේම රවි සෙන්රත්න ගැන මේ ගැන මේ වාර්තා බී රිපෝට් එකේ කියනවා. එහෙනම් මේක මම හැන්සත් ගත කරනවා. ඉතින් ඒකත් මේ අවස්ථාවේ සිහිපත් කරමින් ආස්වා ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. බොවන් ස්තුති.
ස්තුති ගරු මන්ත්‍රීතුමා. මීළඟට ප්‍රේමනාත් සී දොළවත්ත මැතිතුමා ඔබතුමාට විනාඩි 15ක් කාලයක් තියෙනවා.
ස්තුති සභාපතිතුමියනි. මම හිතන්නේ මේ අවස්ථාවක් කරගන්නවා මේ ප්‍රහාරය තුල මියගිය සහ තුවාල වෙච්ච මේ සම්බන්ධයෙන් පීඩාවට පත් වෙච්ච කම්පා වෙච්ච සියලුම කිතුණු බැතිමතුන්ට ශෝකය පළ කරනවා. ගැටලුව තියෙන්නේ ගරු සභාපතිතුමිය අපි දැන් මේ වගේ ශෝක දැන්වීම් මේ විදිහේ විවාද අපි ගණනාවක් කරා. නමුත් මේ පුද්ගලයෝ ශෝක වුණාට වැඩිය මේ පුද්ගලයෝ මිය ගියාට වැඩිය මේ පුද්ගලයෝ අහිමි වුණාට වැඩිය එහාට ගිය පීඩාවක් දිගින් දිගටම අපි සමාජයේ මතු කරනවා කියලයි මට හැඟෙන්නේ. හුදෙක්ම මේ අයගේ මිනී මතින් මේ අයට සත්‍ය උදා කරලා දෙනවා මේ අයට ඇත්ත හොයලා දෙනවා කියන කාරණය මතින්ම අද දේශපාලනය කරන ස්වරූපයත් අපිට පේන්න තියෙනවා. ඇත්ත කතාව ඒකයි. තමන්ගේ මනෝමූලික සැකකාරයෙක් හොයාගෙන තමන්ගේ මනෝමූලික වැරදිකාරයෙක් හොයාගෙන අද මේ සියලුම නායකයෝ විපක්ෂ නායකතුමා හෝ ඒවා කාදිනතුමා හෝ ඒවා ඒ අයගේ සිතංගි පරිදි ඒ අය සියල්ල දන්නවා කියන කාරණය මත විශාල අසාධාරණයක් වුණා කියන කාරණය මත අද දිගින් දිගටම මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මිය ගිය තුවාල වෙච්ච ඒ සියලුම දෙනාගේ ශෝකය තම තමන්ගේ දේශපාලන ව්‍යාපාරවලට යොදා ගන්න තුච්ච නිහින ක්‍රියාවලියක් තමයි අද දෙන්නේ. අද ඒක තමයි ඇත්ත. අපි ජන සමාජයක් තුල අපි දිගින් දිගටම කතා කරොත් මෙවැනි කාලකෝලාල තුල මෙවැනි ත්‍රස්තවාදී ඝාතන තුල මේ සමාජයේ පැවැත්මේ සිට බලය සඳහා නොයෙකුත් අවස්ථාවල නොයෙකුත් මූල ධර්මවාදීන් මෙවැනි ආකාරයේ කටයුතු කරලා තියෙනවා. මේ මූල ධර්මවාදය සිංහල හෝ ඒවා මුස්ලිම් හෝ ඒවා වෙනත් ආගමික තත්ත්වයන් තුල ඒවා කිසිම සමාජ තලයක හෝ කිසිම ආගමික පසුබිමක් තුල අපි අනුමත කරන්නේ නැහැ. කිසිම ආගමක මං හිතන්නේ කිසිම වෙලාවක ගන්නනවා ඕනෑ මිනිසෙක් හෝ අඩුම තරම් සත්වෙක්වත් හිංසනයටපත් කරන කිසිම ආගමක උගන්වන්නේ නැහැ. ඉතින් එවැනි ශිෂ්ට මිනිස් ප්‍රජාවක් තුල එවැනි සමාජයක් තුල තමගේ බලය සඳහා තවදුරටත් මේ කාරණය මඩේ දදා හොදනවා කියන කාරණය මට නම් කිසිම වෙලාවක අනුමත කරන්න බෑ ගරු සභාපතිතුමනි. මේක දිගින් දිගටම මම හොඳටම දන්නවා දැන් මේකට රාජපක්ෂවරුන්ට ඇඟිල්ල දික් කරන. මට මතකයි මේ සිද්ධිය වෙන කාලේ මීට පූර්වයේ යහපාලන ආණ්ඩුව තියෙනකොට ඒ අවස්ථාවේ ඒකාපද විපක්ෂයේ නීතිඥවරයා හැටියට මට මතකයි ඒ කාලේ රාජපක්ෂවරුන්ට ඒකාපද විපක්ෂ මන්ත්‍රීවරුන්ට තිබ්බ එකම ප්‍රශ්නේ රිමාන්ඩ් නොවී බේරලා ඉන්නේ කොහොමද කියලා. ජනතා විමුක්ති පෙරමුණ ඒ යහපාලන ආණ්ඩුව මේ සියලුම දෙනා එකවෙලලා අටවගත්ත FCID එකට මේ අය කැන්දක් යනකොට කොහොමද රිමාන්ඩ් නොවී ඉන්නේ කියලා ප්‍රශ්න තිබ්බේ. නැතුව මේ බලය ගන්න කුමන්ත්‍රණ කළා මිනිසු මරන්න ඒ අයට හැකියාවක් තිබ්බෙත් නැහැ අවශ්‍යතාවයක් තිබ්බෙත් නැහැ. ඒ නිසා මම හොඳින් දන්නවා කරු සභාපතිතුමිය අද දිගින් දිගටම මේ උත්සාහ කරන්නේ තමන්ගේ බලය ගන්නනේ. මේ රටේ යා බොහොම අමාරුවේ මේ රටේ ආර්ථික අගාධය තුල මේ රට ඉස්සරහට ගිහිල්ලා අද ක්‍රමක්‍රමයෙන් ආර්ථිකය රට නැගිටිනකොට අද විදේශ විනිමය ටික එනකොට සංචාරක ව්‍යාපාරය අද සංවර්ධනය වෙනකොට අද නොයෙකුත් ආකාරයට උත්සාහ කරනවා මේ තත්ත්වය තුල දිගින් දිගටම මේ අයට අපි යම් පුණ්‍ය කර්මයක් කරලා මතක් කරලා මේ වගේ තත්ත්වයක් ඇති නොවෙන්න අවශ්‍ය පීවර ගන්න ඕන වෙලාවක අද සමස්ත බුද්ධි සමස්ත පොලිසියට සමස්ත හමුදාවට අද ඇඟිලි දික් කරනවා. දැන් ගරු සභාපතිතුමිය මට නම් මෙතන දින ගැටලුව ගරු අධිකරණයේ හිටපු පොලිස්පතිතුමයි හිටපු ආරක්ෂක ලේකම්තුමයි මේ සම්බන්ධයෙන් නිදහස් කරා. නිදොස් කොට නිදහස් කරා. මම දන්නේ මේ අඩුව පවරූපු ආකාරයේ දෝෂයක්ද? මේ රටේ ජනාධිපතිතුමාට මේ රටේ අගමැතිතුමාට ඔය කියන සියලුම ආරක්ෂක කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න බෑ. වගකීමක් තියෙනවා. ඒක පිළිගන්නවා. වගකීමක් තියෙනවා. අපි දකින පුළුල් පරාසෝ ඔස්සේ වීදිලා යන වඩා වගකීම් සහිත අමාත්‍ය මණ්ඩල තුල අපි දකිනවා බස් එකක් හැප්පුණොත් සමහර රටවල් වල අමාත්‍යරු ඉල්ලාස් වෙනවා. ඒ වගකීම තියෙනවා. ඒ වගකීම් දෙන්න බෑ ඒවකට හිටු පාලකයන්ට. හැබැයි මට ගැටලුව තියෙන්නේ අපේ රටේ අධිකරණයෙන්ම ආරක්ෂක ලේකම්වරයයි පොලිස්පතිතුමා දෙන්නම නිදොස් කුල නිදහස් කරනවා මේ සම්බන්ධයෙන් මේ ප්‍රශ්නේ තුල. හැබැයි ප්‍රභු සියලුම ප්‍රභූන්ට දැනුවත් කරනවා මේ ආකාරයේ ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා. හැබැයි එහෙම තියෙද්දි අද වත්මන් පොලිස්පතිතුමාටයි ලන්ද ජයවර්ධන වගේ පොලිසියෙන් රාජ්‍ය පොලිසියෙන් ඉල්ලාරින්ටයි අද චෝදනා එල්ල කරනවා. මම කියන්නේ මේ මනෝමෞලික තමන්ගේ විමර්ශන ක්‍රියාපලිතුව තමන් දකින සිහිනත් එක්ක කටයුතු කරන්නේ නැතුව මේ කාරණය අපි විවාහ කරමු ඇත්ත හොයමු. හැබැයි තමන්ගේ අවශ්‍යතාවයන් මත තමන්ගේ ඉතල තුල ඇත්තරම මේක චෝදනා කරන මන්ත්‍රීවරු බොහොමයක් දෙනා එවකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමන්ගේ පොලිස්ලාරින්ට මේ කියන සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු එයාට ලැබිලා තිබ්බා. හැබැයි මේක වලක්ව ගත්තේ නැහැ. මම දකිනවා මෙතන විශාල වශයෙන් ආරක්ෂකමය තත්ත්වයක් තුළ විශාල ගැටලු තිබ්බා. ඒවකට පොලිස්පතිවරයා වැඩ කරේ කොහොමද? ගැටලු තිබ්බා. අපි ඒව ගැන අපි කිසිම ආකාරයෙන් අඩු ලුහුඩුව කටයුතු කරන්නේ නැහැ, කතා කරන්නේ නැහැ. නමුත් මේ තියෙන ක්‍රියාවලිය තුළ තමන්ගේ දේශපාලන ව්‍යාපාර සඳහා යොදා ගැනීම කොච්චර දුර උචිතද කියන ගැටලු අපිට තියෙනවා. අපි දේශපාලන වශයෙන් රාජ්‍ය ආරක්ෂාව කියන සංකල්පය තුළ ඒ අදාළ කාරණේ ඉස්මතු කිරීම තුල අපිට ඡන්ද ලැබෙන්නේ නැති. මොකද දිගින් දිගටම අපි ආණ්ඩුව බලයට පත් වෙනකොට අපි අවුරුත්තියේ යුද්ධය අවසන් කරමු නායකයෝ එක්ක තමයි අපි වැඩ කරේ. ඒ යුද්ධය අවසන් කරලා රාජ්‍ය ආරක්ෂක සම්බන්ධයෙන් කතා කරා. හැබැයි ඒ අනුව අපිට විශාල ජනමතයක් ලැබුණා. හැබැයි ගරු සභාපතිතුමිය ඒ ජනමතය ලැබෙනකොට විශාල පොරොන්දුවක් දුන්නා අපි. මොකද්ද? එක රටක් එක නීතියක් හදනවා කියන කාරණේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට 3-2 බලය ලැබුණේ එක රටක් එක නීතියක් හදනවා කියන්නේ. හැබැයි එතුමා ඒක ඉස්සර කරේ නැහැ. මම දන්නේ එතුමාගේ පොත නම් මම කියෙව්වේ නැහැ. පොත කියවල වැඩක් නැහැ. මොකද හේතුව එතුමා අපි සියලුම දෙනා ගినాපු ආණ්ඩුව ආර්ථික අර්බුදයේ හමුවේ නිරුත්තර වුණා. අපි ජනතාව ඉදිරියට ගිහිල්ලා අපි වැරදි කාර්ය වුණා. මට විතරක් ගිහිල්ලා කියන්න බෑ නෑ මම මේකට වග කියන්නේ නෑ කියලා. හැබැයි අපිට යම් ආකාරයක අපිට තියෙනවා යම් ප්‍රසාදිකින් කතා කරන්න පුළුවන් කරු සභාපතිතුමිය අද අපි මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්න අවශ්‍ය නායකත්වයට අපි උදව් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය නායකත්වයේ රුවෙන් අපි අමාරු දුෂ්කර අදේශපාලනික තීන්දුව වෙනුවෙන් අපි නායකත්ව දීලා තිනවා. අපි ඒ වෙනුවෙන් ජනාධිපතිතුමාට රයිල් වික්‍රමසිංහ මැතිතුමා අපි සහයෝගය දක්වලා තියෙනවා. අපි වෙනස් විදිහට හිතලා තියෙනවා. අපි අපිට පසමිතුරු දේශපාලන නායකයෙක් අපි වැඩ කරලා තියෙනවා. අපිට ඒක කියන්න පුළුවන්. හැබැයි අපි පහුගිය කාලේ අපිට එක රටක් නීතියක් ගැහැදි කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. අදටත් මේ රටේ අවුරුදු 12ට අඩු මුස්ලිම් දැරියෝ දෙමාපියන්ගේ කැමැත්ත මත විවාහ වෙනවා. මොන මොන ශිෂ්ට සමාජය තුලද ගරු සභාපතිතුමිය අවුරුදු 10කට අඩු කාන්තාවක් විවාහ වෙන්න වෙනත් අයගේ කැමැත්ත මත ඇති කරන්න පුළුවන්. ඒ කැමැත්ත දීමේ ක්‍රියාවලිය කොහෙද අනුමත කරන්න පුළුවන්? ඒ 69 ලක්ෂයේ ජනතාවගේ අවශ්‍යතාවය අපිට ඉස්සර කරන්න බැරි වුණා සභාපතිතුමිය. අපිට ඒක කරගන්න බැරුව ගියා. අපිට එක රටක් ගැන ඉතියක් හදන්න බැරුව ගියා. ඒකේ ප්‍රතිඵලය අපි අද අත් විඳිනවා. මම මේ කතා කරන්නේ ජාතිවාදය නෙමෙයි. මම මේ කතා කරන්නේ මනුෂ්‍යත්වය. අපිට ජනතාව බලය දුන්නේ එක පුද්ගල නීතියක් යටතේ මේ රටේ කාන්තාවව පත් කරන්න. කාන්තාවක් දික්කසාද නීතිය යටතේ යම් සහනයක් ලබනවා නම්, නඩත්තු නීතිය යටතේ සහනයක් ලබනවා නම්, ඒ කාන්තාවට දිසා අධිකරණයට ගිහිල්ලා, මහේස්ත්‍රාත් අධිකරණයට ගිහිල්ලා ඒ අවශ්‍ය සහන ගන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කරන්න. හැබැයි අපිට ඒක නැතුව ගියා. අපිට ඒක බැරි වුණා. අදටත් මුස්ලිම් කාන්තාව කාර්ය අධිකරණ තුල දිගින් දිගටම පීඩාවටපත් වෙනවා. අද මම පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට මේ MMD එක වෙනස් කරන්න උත්සාහ කරාද? MMD එක. අද මම මේ පාර්ලිමේන්තුවේ මම කතා කරන්න කැමතියි. මම කියන්නේ අදටත් අපේ මුස්ලිම් සහෝදර සමහර මන්ත්‍රීවරු එකට විරුද්ධයි. ඒක තමයි ඇත්ත. කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන එක තමයි ඇත්ත. මම කියන්නේ මේ කිසිම වෙලාවක මේ ජාතිවාදයයි අන්තවාදයයි ආගම්වාදයම පටලගන්න එපා. අපි මිනිස්සු හැටියට අපි කතා කරමු. අපි මිනිස්සු හැටියට වැඩ කරමු. අපි ඇත්ත කතා කරමු. ඒ මුස්ලිම් ඡන්ද ටිකට හරි ක්‍රිස්තියානි ඡන්ද ටිකට හරි අපි ඒකට කතා කරන්න ඕනේ. අපි ඇත්ත වෙනුවෙන් කතා කරමු. අපි ශ්‍රී ලාංකිකයට කතා කරමු. ඒ නිසා ගරු සභාපතිතුමනි, මම මේ කතා කරන්නේ බොහොම වේදනාවකින්. මොකද හේතුව දිගින් දිගටම අපි දේශපාලන සඳහා එදා 2019 අප්‍රේල් 21 මිය ගිය තුවාල වෙච්ච මිනිස්සුන්ව දිගින් දිගටම අපි ඝාතනය කරනවා. දිගින් දිගටම ඝාතනය කරනවා. දිගින් දිගටම එයාට තුවාල කරනවා. අපේ රටේ විපක්ෂයේ දේශපාලනයේ ඉන්න අය අද උත්සාහ කරනවා කාදිනතුමත් එක්ක සම්දානගත වෙලා අද දේශපාලනය කරන්න. ඇත්ත කතා කරන්න. ඇත්ත යථාර්ථයට මුහුණ දෙන්න. මේ ඡන්ද වෙනුවෙන් මේ කුණු ලේ රහ දේවල් නිතර මතක් කරමින් ඇයි මේ ඇති කරන தত্ত্বය? ඇයි මේ පාර්ලිමේන්තුවේ තවත් දවස් 3ක්නේ මේ 4 වෙනි විවාද කාලයේ මේ ගත කරන්නේ? ඒ නිසා ගරු සභාපතිතුමිය, මම විශ්වාස කරනවා මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියට ඉඩ දෙන්න ඕනේ. මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාවලියට අපි ඉඩ දෙන්න ඕනේ. හැබැයි අපේ සමම්පිය මන්ත්‍රීතුමා නම් දෙකක් කියලා ගුවා. එයයි ගාව පාර්ලිමේන්තුවේ ඉඳී කියලා මතක තියාගන්න ගරු සභාපතිතුමිය. මේ රටේ තරම් අවාසනාවන්ත නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමා ආරම්භ කරපු මාවේ ව්‍යාපෘතිය, අද රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය තුල ලෝක දේශපාලනය තුල අද බල අරගලයක් තියෙද්දී අද ඉරාන ජනාධිපතිතුමා මේ රටට ඇවිල්ලා ඒක විවෘත කරනවා. අද විවෘත කරනවා. අද අපි එවැනි ජාත්‍යන්තර දේශපාලනයක් අපි අද ඇති කරන්නේ. මධ්‍යස්ථව අපි කටයුතු කරා යනවා. අපිට හැකියාවක් තියෙනවා කොන්ද කිලින් තියන ඉරාන ජනාධිපතිතුමාව ගෙනල්ලා මේක විවෘත කරන්න. ඒ තමයි අපි සතුරු වෙන්නේ මේ රටේ නායකත්වයක අපිට పూర్වයේ පසමිතුරු වුණත් මේ නායකත්වයක අපිට හිත ගන්න පුළුවන් වෙච්ච එක අපි බොහොම අභිමාණයෙන් අපි සතුරු වෙනවා. මේ රට තිබ්බ ආර්ථික තත්ත්වයෙන් අපි ඉහළට ගනල්ලා ඒ ආර්ථික අර්බුදය තුලින් ගොඩ ඇවිල්ලා වෙනස් වෙලා වෙනස් කරච්ච ලෝකේ දැනට කතා බහට ලක් වෙච්ච රටක් හැටියට ආර්ථික අගාධයෙන් ඉතමත් ඉක්මනින් යථාතත්වයට පත් වෙච්ච රටක් හැටියට අපිට අභිමාණයෙන් කියන්න පුළුවන්. ඒ වෙනුවෙන් ගරුක සභාපතිතුමිය, ඔබතුමීටත් මටත් ඒ සම්බන්ධයෙන් අභිමාණයෙන් කතා කරන්න පුළුවන්. අපි කොයිලාවක්වත් විපක්ෂයට ගිහිල්ලා විපක්ෂයේ ස්ලෝගන්ස් අරගෙන අපි ආපහු යව පාර පාර්ලිමේන්තුවෙ ඉන්න කොහොමද කියලා කල්පනා කරලා නැහැ. හැබැයි අපි අමාරු දුෂ්කර අදේශපාලක තීන්දුවල අපි නායකත්වය දුන්නා. අපි අතේ ඉස්සුවා. අපි මේ පාර්ලිමේන්තුව රැකගත්තා. සමහර දේශපාලන කණ්ඩායම් පැසිස්වාදී ලෙස මේ පාර්ලිමේන්තුව පුච්චන මේ පාර්ලිමේන්තුව විනාශ කරන්න ආපු මිනිස්සු. ගරු සභාපතිතුමිය මේ උමාවේ ව්‍යාපෘතිය දිගින් දිගටම කල්ලන්න ප්‍රධාන වශයෙන් බලපාපු පක්ෂයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. මම මේ පක්ෂය ගැන කතා කරන මම මේ Facebook සටහනක් මට ඒක කියනවා උමාවේ ප්‍රොජෙක්ට් එක ගැන කතා කර ලදරු ජෙප්පංගෝ බයිට් කරන්න එපා මචං. ඇල්ලවල්ලවාය පාර හදනකොට ඔය පක්ෂේ නායකයෝ ඔය පාර හදන ඇමරිකන් ඥානාභාණ්ඩ කියලා කියපු මිනිස්සු. ඒ නිසා ගරු සභාපතිතුමිය මේ රටේ අද වෙනකොට විශාල තත්වයක් තුල ඉස්සරහට යනවා. අපිට සතුරු වෙන්න පුළුවන්. අද මේ විදුලි බලය එකතු වෙන ඒ විදුලි ජනනය සඳහා එකතු වෙන පද්ධතිය සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා මුඛයෙන් කතා කරන දිගින් දිගටම අපි ආවොත් අපි මෙහෙම කරන්න දිගින් දිගටම අපිට නායකත්ව දුන්නොත් අපි මෙහෙම කරන්න කියලා ඕනම කෙනෙකුට පුළුවන් ඒ සඳහා අවශ්‍ය විවේචන එක් කරන්න යෝජනා කරන්න. හැබැයි මේ අමාරු කාර්යයට මැදිහත් වෙන්න මේ අමාරු කාර්යයට නායකත්වය දෙන්න කිසිම කෙනෙකුට හැකියාවක් ලැබුණේ
නැහැ. ඔබට වාර්තාව විනාඩි දෙකක කාලයක්.
ගරු සභාපතිතුමිය අද වෙනකොට අපි පහුගිය අවුරුද්දේ උද්දමනයේ ඉලක්කම් දෙකකට තිබ්බේ උද්දමනයේ අපිට පුළුවන්කම ලැබුණා එක ඉලක්කමකට මේ අවුරුද්දේ ගේන්න. අද වෙනකොට අපි ගරු සභාපතිතුමිය මම අද ගිය සඳම රත්මලාන ගල්කිස්ස මේ හැම ප්‍රදේශකම ගිහිල්ලා හාල් බෙදුවම පෙරටේ ජනතාවට අද අපි කඩුවලින් ආරම්භ කරා හැම තැනම ජනතාවට කරන්න පුළුවන් උපරිම දෙයක් අපි ආණ්ඩුවක් හැටර කරනවා. හැබැයි ඒක ප්‍රමාණවත් නෑ පිළිගන්නවා. අද වෙනකොට විදුලි බල මිල අඩු වෙලා තියෙනවා. මම කියන්නේ මේ කාරණා එක්ක අපි කිතු වෙලා වැඩ කරනවා මිසක් මේ දිගින් දිගටම තමන්ගේ දේශපාලන බලය තමන්ගේ කයිවාරු තමන්ගේ මතවාද තමන් ආවම මෙහෙමයි කරන්න කියන කාරණේට වැඩිය අපිට පුළුවන් නම් මේ මිනිස්සුන්ගේ ජනතාවගේ අවශ්‍ය ජනතාවට අවශ්‍ය නායකත්ව දෙන එකයි කරන්න ඕනේ. ගරු සභාපතිතුමිය මම අවසාන වශයෙන් මම කියන්න කැමති අද දිගින් දිගටම මේ විපක්ෂය තමන්ගේ දේශපාලන බංකොලොත්භාවය තමයි ප්‍රකාශනපත් කරන්නේ. මේ ආණ්ඩුවේ හොඳ දෙයට අද ඒ අයට පුළුවන්කමක් නැහැ හොඳ දෙයට හොඳයි කියන්නේ. පාසල් දරුවන්ට කෑම වේලක් දෙනවා නම් මෙච්චර අමාරු තත්ත්වයක් තුල තමන් කියනවා තමන් බලයට අහම සියලුම පාසල් දරුවන්ට කෑම වේලක් දෙනවා කියලා. එවැනි තත්ත්වයක් තුල තමයි මේ විපක්ෂය දුවන්නේ. එනිසා ගරු සභාපතිතුමිය අද අපිට තියෙන්නේ සමාජයක් හැටියට ඊළඟ මැතිවරණයට කටයුතු කරන එක නෙමෙයි. අපි නම් වැඩ කරන්නේ එහෙමයි. අපිට ලැබිලා තියෙනවා පළාත් සභාවෙන් අරමුදල්. අපිට ලැබිලා තියෙනවා විමර්ධගතේ අරමුදල්. අපේ ප්‍රධාන වගකීම එක සතයක්වත් එක රුපියලක්වත් නැවත ආපහු මහ භාණ්ඩාගාරයට යන්නේ නැතුව මේ රටේ මිනිස්සුන්ට මහ පොළවේ මිනිස්සුන්ට වැඩ කරන මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ට අවශ්‍ය යටිතල පහසුවන් ඇති කරන්න ඒ මිනිසුන්ට අවශ්‍ය දායකත්වය දෙන්න ඒ මිනිසුන්ගේ සංවර්ධනයට සදා ඒ මිනිසුන්ගේ ඒ ගමේ රටේ ඒ සංවර්ධන සඳහා අවශ්‍ය ඒ මුදල් ටික වීදම් කරන්න ඒ අවශ්‍ය නායකත්වය දෙන්න. මම හිතන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරු දිගින් දිගටම කතා කරලා ගරු අමාත්‍ය ගරු ජනාධිපතිතුමා ඒකටත් දැන් මිලියන 50ක් විතර දීලා තියෙනවා. මම දැක්ක අද කඩුවල සම්බන්ධීකර කමිටුවේදී පාර්ටි ජම්පි කරන කැමැතුමාටත් යම් මුදලක් ලැබිලා තියෙනවා. මම හිතන්නේ ඒක විපක්ෂයේ ඔක්කොටම ලැබුණා. ඉතින් අපි දැන් කරන්න ඕනේ මේ මුදල් ටික දීලා කොහොමද මේ රට ඉස්සරහට ගෙනියන්නේ මේ අමාරු තත්ත්වෙන් ඉස්සරහට ගෙනියන්නේ කියන කාරණේ සඳහා තමයි අපි නායකත්ව දෙන්නේ. එහෙම නැතුව හුදෙක්ම තමන්ගේ ඡන්ද ගොඩ වැඩ කර ගන්න එන මැතිවරණේ තමන් දිනන්නේ කොහොමද කියන කාරණේට යනවට වඩා ඇත්ත නායකත්වය ප්‍රදර්ශනය කරන්න කියන කාරණේ තමයි මම ජනතාවගෙන් මම මේ අපේ රටේ දේශපාලන විපක්ෂයේ ඉන්න දේශපාලකින් ඉල්ලීමක් කරන්නේ. ඒ නිසා ඒ වෙනුවෙන් ඇත්ත නායකත්වය වෙනුවෙන් තමන්ගේ හඬ අවදි කරන්න තමන්ගේ ක්‍රියාව අවදි කරන්න කියන කාරණේ මතක් කරමින් මම නිහඬව බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.